Continue, Honorable Sunil Kanthaneethi.
Mulasanar Uda, Niyojakarak Sabha Sabhapathumani, Mama Matukarmin Hitiye, Rajye Rohalwala, Saukhya Sevaya, Paujjalikaanse Samaga Ekabaddha Karala, Gewana Maattu Athi Karata Passe, Nidahas Saukhya Sevayata Athi Wenna Puluwan, Iranama Mokakda Kiyala. Namuth Dan Eka, Dan Meya Deyakarayen, Kolapaata Nilpaata Aandu Pratipatti Wala කෙලවරවිලා තියෙන්නේ අද නිදහස් අධ්‍යාපනය කියන එක නමට CWW කන්නංකර මහත්තයා සමරන තත්ත්වයකට විතරයි ඊළඟට සෞඛ්‍ය සේවයටත් වෙන්නේ යන්නේ ඒකම තමයි මේ විදිහට ගියොත් එහෙම නිදහස් අධ්‍යාපනයේට වෙන දේ පිළිබඳව ඔබතුමාලගේ අයවැයි 23 වෙනි පිටුවේ හරි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මම හිතන්නේ ඒක පිළිබඳව අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්න උගතුන් බුද්ධිමතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍යයි දෙමව්පියන් අවදාන යොමු කරන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. ඉතාල පැහැදිලිව කියනවා විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන පහසුකම් ඇති කරලීමට නම් අප ප්‍රායෝගික විය යුතුයි. රජයට පමණක් මෙම අභියෝගය ජයගත නොහැකි. පෞද්ගලික අංශයේද ඒ සඳහා දායක විය යුතුයි. එබැවින් රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන රට තුළ ඇති කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වෙනවා. එතකොට ඔබතුමාලගේ මේ සමට ප්‍රතිලාභ අයවැය ප්‍රතිපත්තිය තමයි පෞද්ගලිකාංශය ඒකාබද්ධ කළා උපාධි රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන දිරිමත් කිරීම. ඒකට තමයි ශිෂ්‍යයෙකුට ලක්ෂ 8ක් ණය දෙන්නත් ඔබතුමාලා යෝජනා කරන්නේ. මේ ආදි වශයෙන් දැන් නිදහස් අධ්‍යාපනය කියන එක මුදලට අධ්‍යාපනයේ දක්වා යන ගමන මේ අයවැයෙන් තව තීව්‍ර කරලා තියෙනවා. වර්ධනය කරලා තියෙනවා. අපිට ඒක විවාදයේදී ඉදිරියේදී තව සාකච්ඡා කරන්න පුළුවන්. ජාතික අධ්‍යාපන පද්ධතියට පාසල් පද්ධතියට සේවා විදුලි බිල ආදී සියල්ල කප්පාදු කරලා ඒ ප්‍රතිපාදන කපලා ඔබතුමාලා මේ කරන්න යන දේ මොකද්ද කියලා මේ විවාදයේ ඉදිරියේ අනිකුත් සාකච්ඡා කරන ගරු මන්ත්‍රීතුමාලා කතා කරාවි ඊළඟට පෞද්ගලීකරණය පිළිබඳව ඔබතුමාලා මේ අයවැයි සම්මත ප්‍රතිලාභ සම්මත බදු වේගවත් වර්ධනයක් වේගවත් බදු වර්ධනයක් අයවැය ප්‍රතිපත්තිය සම්මත ප්‍රතිලාභ නෙමෙයි සම්මත බදු ප්‍රතිලාභ ලබා දෙන වේගවත් බදු වර්ධනයක් කරන මේ අයවැයේ ඔබතුමාලා හරි පැහැදිලිව සඳහන් කරනවා 38 පිටුවේ 203 වගන්තියේ උපාය මාර්ගික නොවන ව්‍යාපාර ලැයිස්තුගත කිරීම දැන් මේක 2016 අයවැයේ 71 වෙනි පිටුවේ ආකාරයෙන්ම තියෙනවා ඒ ලැයිස්තුවමයි තියෙන්නේ ඒ ලැයිස්තුවම ඉතා පැහැදිලිව මේ 38 වෙනි පිටුවේ තියෙනවා වෝටර්ස් එජ් ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටල් Hyatt, Hilton, Mantai, Salt, Hambantota Salt. මේක හලලා තියෙන්නේ 2016 න් 2017 වෙනකොට Apollo රෝහල ලංකා හොස්පිටල් එක විතරයි. දැන් ඔබතුමාලා ඒ ආයතන 2017 දී ලයිස්තුගත කරනවා කියලා මේ ලයිස්තුගත කරනවා කියලා කියන්නේ බර වචන දාලා පෞද්ගලීකරණය තමයි. විකිණීමට ඉදිරිපත් කිරීම. ඊළඟට මෙන්න මේමයි වැදගත් දෙයක් කියනවා. වැදගත් නෑ අපට රටට ජනතාවට. සමුනාංශරට වැදගත් විදිහට කියනවා. 2017 වර්ෂය තුල සිදුවන අනෙකුත් ලැයිස්තුගත කිරීම් සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇත. මේ කියන්නේ මොකක්ද? දැන් කියන ආණ්ඩුවේ මේ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි දැන් හම්බන්තොට සෝල්ට් එක, මන්දායි සෝල්ට් එක, හයට් එක, හිල්ටන් එක 2017 විකුණනවා. 2017 ඉතුරු ටික පස්සේ කියන්න. මේ කියන්නේ ඒකයි 2017 ඉතුරු විකුණන්න තියෙන ලැයිස්තුව අනෙකුත් ලැයිස්තුගත කිරීම මේ අනෙකුත් ලැයිස්තුගත කිරීම කියන්නේ දැන් මේ උඩින් කියන නම් ටිකද නැත්නම් එන්න තියෙන ලැයිස්තුවද 17ට ලෑස්ති කරන ප්‍රමාණයද 17ට සූදානම් කරන ප්‍රමාණය මේක හරි පැහැදිලි එතකොට මේ කොලේ වහලා රිංගල යන්නේ කොහෙටද රිංගල යන්නේ දැන් ඊළඟට ලැයිස්තුගත කරන්න යෝජනා කරලා තියෙන ඊළඟට විකුණන්න වෙන්දේසියට ඉදිරිපත් කරන රාජ්‍ය ව්‍යාපාර ආයතන ටික මේක තුල තියෙන්න පුළුවන් හලාවත ප්ලාන්ටේෂන්, ඇල්කඩුව ප්ලාන්ටේෂන්, කුරුණෑගල ප්ලාන්ටේෂන්, ශ්‍රී ලංකන් එයාලයින් ආදී වශයෙන් ඉතුරු ලැයිස්තුව. මේක තුල දැරටත් ඒකාබද්ධ කරපු මිහින් ලංකා ආයතන තියෙනවා. ලාභ ලැබෙමින් තිබිච්ච. මේ ලැයිස්තුව තමයි ඉදිරිපත් කරන්නේ. තව අපි දන්නේ නැති ඔබතුමාලගේ හිතේ තියෙන ලැයිස්තුව මේකට ඇතුළු කරන්න පුළුවන්. ඒක තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. හිතේ තියෙන ලැයිස්තුව අනෙකුත් ලැයිස්තුගත කිරීම කියලා කියන්නේ. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමාලටත් රටේ ජනතාවටත් අපි අවධාරණය කරනවා මේ වේගවත් වර්ධනය ඊළඟට යන්නේ වේගවත් පෞද්ගලීකරණ වර්ධනයට වේගවත් විකිණීමේ වර්ධනයට දැන් බදු වර්ධනෙන් එක පැත්තක් සන්තෝෂ කරගන්නවයි ගල්ල ඒ තමන්ගේ ආර්ථික අර්බුදය අනිත් පැත්තෙන් විකිණීමේ වර්ධනය මේක තමුන් ආන්සලා තවත් අපූර්ව අදහසක් කියනවා ගොවියන්ට ගොවියෙකුට දෙනවලු අක්කර 1000ක් අවමය ගොවියෙකුට අක්කර 1000ක් දෙනව අවමය ඒ කියන්නේ ගොවියෙකුට වගා කරන්න දෙනව ඉඩම් 1000ට වැඩියෙන් මට දැනගන්න ඕන අපේ මොන ගොවියද මේ මුදල් ඇමතුමා අපට කියන්න ඕන පාර්ලිමේන්තුවට මේ ගොවියා කොයි කොයි ගොවියෙක්ද අපේ රටේ ගොවියෙක් නම් ඒ ගොවියට අක්කර 1000ක් දෙනව නම් ඒ ගැන අපි සන්තෝසයි හැබැයි මේ ගොවියා විදේශීය ගොවි සමාගමක් නම් එදාට වෙන්නේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අපේ දේශීය ගොවියා මේ ගොවියාගේ කම්කරුවා බවට පත් වෙනවා දැනටත් ඒක වෙලා තියෙනවා දැනටත් අපි දන්න ඩෝල් සමාගම මේ ඇඹිලි පිටිය පැත්තේ ඇවිල්ලා ලංකාවේ අපේ දේශීය ගොවියාව ඒ ගොවියන්ගේ ඩෝල් ගොවියන්ගේ කම්කරුවන් බවට පත් කරගෙන තියෙනවා මොනරාගලත් ඒකයි ඇත්ත තත්ත්වය එතකොට අපි අහන ආණ්ඩුවෙන් මේ වාණිජ ගොවියා හැටියට තමුන් ආන්සර හඳුන්වන්නේ මොන ගොවියද ශ්‍රී ලංකාවේ මේ පොළවට ආදරය කරන අපේ පරම්පරාවේ තුන්වැනි පරම්පරාවේ සොදේශීය ගොවියාද එහෙම නැත්නම් ඇමරිකාවේ ඩෝල් සමාගමේ මෞකාරීත්වයේ තියෙන හිමිකාරීත්වයේ තියෙන විදේශීය ගොවියාද විදේශීය ගොවියාට නම් මේ අවම අක්කර 1000 දෙන්නේ අපේ ගොවියාට සිද්ධ වෙන්නේ ගොවිතැනේ කම්කරුවෙක් වෙන්න මිසක ගොවියෙක් වෙන්න නෙමෙයි එදා ආණ්ඩුව තමුන් ආන්සර කියන්න ඕන රට හරියට මේ අක්කර 1000ක් අවමය දෙන ගොවියා දේශීය ගොවියාද විදේශීය ගොවියාද කියලා. ඒක පැහැදිලි වෙන්න ඕන. ඊළඟට තවත් එවැනි කාරණා ගණනාවක් තියෙනවා. දැන් මේකේ තව අපූර්ව යෝජනාවක් තියෙනවා. ඒක තමුන්නාංශයේ ප්‍රතිපත්තිය අනුව හරිය කියන්න පුළුවන්. මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියට එකතු වෙලා ඉන්න අපේ ජම්බිකරණවක ඇමතුමාලාටත් මේක හොඳයි කියන්න පුළුවන්. මොකද ඒ ප්‍රතිපත්තිය තමයි විදේශීය ආයෝජකයාටත් අවුරුදු 5කට බදු විස බදු බහුවිධ වීසා දෙනවා. කියන්නේ මල්ටිපල් වීසා. ඒ කියන්නේ උඩ ආයෝජකව කැඳව ගන්නනේ. ආයෝජක වෙන්නේ නැහැ. මොකද මෙහෙට එන යන එක කරදරයි. සැරෙන් සැරේ වීසා ගන්න වෙනවා. ඉතින් එකපාර අවුරුදු 5කට වීසා දෙනවා. හරි. ඒක ඔබතුමාලගේ ප්‍රතිපත්තිය කියමුකෝ. හැබැයි මේකේ තවත් තියෙනවා. ඒ වගේම ඒ ආයෝජකයා සමග එන විශේෂඥ ශ්‍රමිකයාටද අවුරුදු 5කට වීසා ලබා දෙනු ලැබී කියලා. එතකොට මේ තවත් කතාවක් මේක යට තියෙනවනේ. අපි සාකච්ඡාවට බඳුන් කරමින් ඉන්න මේ දවස්වල. මොකද්ද මේ එක්කා ගිවිසුම? ත්‍රෙත්කා ගිවිසුමත් තමුන්නාන්සල අත්සන් කරන බලාපොරොත්තු වෙනවා. ඒක ඇතුලේ තියෙනවා ඉන්දියාවෙන් එන්න බලාපොරොත්තු වෙන විදේශීය විශේෂඥ සමිකයා. මොකටද තොරතුරු තාක්ෂණ සේවයට. එතකොට අපිට දැනගන්න ඕන පැහැදිලි කිරීමක් ඕන දැන් යාණ්ඩුවෙන් මේ ආයෝජකයාත් එක්ක එන විදේශීය සමිකයා. විදේශීය විශේෂඥ සමිකයා කියන්නේ අන්නර එක්ටා ගිවිසුමත් එක්කම ඈඳන්න බලාපොරොත්තු වෙන තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයාද කියලා. මොකද මේක වහලා යන්න බෑ. අපි විවෘතව කතා කරමු. අපි විවෘතව කතා කරමු. මේ තමුන්නාන්සල යෝජනා ආයෝජකයා හරි කමක් නෑ. මොකද ආයෝජකයෝ අවුරුදු 5ක් මෙහෙ මේ වීසා දුන්නා කියලා මෙහෙ පදිංචි වෙලා ඉන්නේ නෑ. ඒගොල්ලොන්ට අන්තර්ජාලයෙන් ඇවිල්ලා යන්න පුළුවන්. ඒක තර්කානුකූලයි කියමුකෝ. මොකද අපි දන්නවා ගැට් සම්මුතිය අනුවත් ඉන්දියාවට අපේ වෘත්තිකයෙක් ගියොත් අපේ වෘත්තිකයෙකුට දෙන්නේ අවුරුද්දයි උපරිමයි. ඊට පස්සේ එයා බලනවා මෙයා තියාගන්නවද නැද්ද හොඳද නරකද කියලා. හැබැයි මේ ක්‍රමයට දැන් අවුරුදු 5ක් ලංකාවට ඇවිල්ලා ඕනෑ තැනක විදේශීය විශේෂඥ ශ්‍රමිකයා යටතේ ඒ විරුදාවලිය යටතේ ඒ නාමාවලිය යටතේ අපේ තොරතුරු තාක්ෂණ සේවයත් අනිකුත් සියලු දේ දැහැගැනීමේ ඉඩකඩ හදා දෙනවද කියන එක අපට සාධාරණ සැකයක් තියෙනවා ජනතාවටත් ඒ සැකේ තියෙනවා. ඒ නිසා අපට ඒක පැහැදිලි කරගැනීමේ අයිතියක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට තමුන්නාන්සලාගේ මේ යෝජනා ඇතුලේ තවත් කාරණාවක් තියෙනවා. විදේශගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න මේ පහුගිය ආණ්ඩුවෙනුත් රට විරුවන් හැටියට හඳුන්වපු විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාමයට ක්‍රමයක් යෝජනා කළා කියලා. අතර ඒ පිළිබඳ අපිත් අරගල කළා. සංවිධානයක් හැටියටමත් අපි අරගල කළා.
ශ්‍රී මිනිසර්.
ඔමං අවසන් කරමු. ඒකෙදී පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. මේක හොඳයි. යෝජනාව හොඳයි. විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් දෙන එක. හැබැයි මේ අවුරුදු 60න් දෙන්නේ. ඒකට විදේශගත ශ්‍රමිකයාගෙන් දායක මුදලක් ලබා ගන්නවා. හැබැයි මේක අපූරුයි කිව්වනම් රජයේ දායකත්වයේ කීයද කියන්නේ. රජය හැටියට මේ විදේශගත විදේශ විනිමය ඇමරිකන් ඩොලර් බිලියන 6ක් විතර ලංකාවට එවන අයට ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. රජයේ රැකියා කරන රජයේ සේවකයාට විශ්වාසයටපත් තියෙනවා. දැන් ඒකත් අමුණාසලා දායක කරන්න යනවා. පෞද්ගලික අංශේ අර්ථ සාධක කරමුදල තියෙනවා. හැබැයි විදේශගත ශ්‍රමිකයාට එහෙම එකක් නැහැ. ඒක නිසා ඔහු වරින් වර සල්ලියවල අවසානයේ ලංකාවට එනකොට බංකොලොත් වෙලා ඉන්නේ. ඒක නිසා එවැනි අයට මේ වගේ විශ්වාසයට ක්‍රමයක් හදන එක හොඳයි. හැබැයි මේ යෝජනාව තව අලංකාර කරන්න තිබුණා තමුන්නාසලට දායකත්වය විදේශගත ශ්‍රමිකයාගෙන් ලබන ප්‍රමාණය කොපමණද? ඒ වගේම රජයේ දායකත්වය කොපමණද කියලා. රජයේ දායකත්වය. රජයේ මේ කොයි පංගුවක් මේකට දායක කරනවද කියලාත් මේකේ තියෙන්න ඕන. ඒක මම හිතන්නේ මේ විවාදය ඇතුළේ හරි පැහැදිලි කරයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට තවත් යෝජනාවක් අපිට තිබුණා. දිගටම මේ යෝජනාව ඉදිරිපත් වුණා විදේශගත ශ්‍රමිකයින්ගේ පැත්තෙන්. මොකද්ද? දැන් තීරුබදු රහිත සහන වාහන ලබා දීම. ඩියුටි ෆ්‍රී ලබා දෙන එක. ඒක මේ අපේ රටේ මෝස්තරයක් කියලා තියෙනවා. අන්ලිමිටඩ් දෙනවා. විකුණ ගන්නවා. හුඟක් දේවල් දෙනවා. හැබැයි යෝජනාවක් තියෙනවා විදේශගත ශ්‍රමිකයින්ගෙන්. ඔවුන් මේ රටවල් වල ඉන්නකොට වාහනයක් පාවිච්චි කරනවා. හැබැයි ලංකාවට ආවට පස්සේ ඔවුන්ට අවස්ථාවක් නැහැ. එතකොට ඔවුන්ගේ යම් දායක මුදලක් අරගෙන ඔවුන් ලංකාවට එවන මුදල් වල ප්‍රමාණයට ඔවුන් ලංකාවට එවලා තියෙන විදේශ විනිමය ප්‍රමාණයට ඔවුන්ට බදු සහනයක් දෙන්න. එතකොට තව හොඳ දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? ඔවුන්ගේ මුදල් නීත්‍යානුකූල ක්‍රියාවලිය හරහා අපේ රටේ බැංකු ක්‍රියාවලිය හරහා ලංකාවට එන එක විධිමත් වෙනවා. එතකොට ඔවුන් ඉල්ලන්නේ නැහැ සප වාහනයක්. ඔවුන් ඉල්ලන්නේ නැහැ සුපිරි වාහනයක්. ඔවුන් ඉල්ලන්නේ නැහැ කෝටි 5යි 10යි වාහනයක්. ඔවුන් සමහර විට ඔවුන්ගේ ලැබෙන සහනය අනුව ඔවුන් ඒක ලබා ගනිවි ත්‍රිවිලයක්. එහෙම නැත්නම් මෝටර් බයිසිකලයක්. එහෙම නැත්නම් වීමෝලට පාවිච්චි කරන වාහනයක්. ට්‍රැක්ටරයක්. කෘෂිකර්මාන්තයට පාවිච්චි කරන එකක්. ඒක ඔවුන්ට කැමති තීරණයක් ගන්න පුළුවන්. ඔවුන් ලංකාවට ඇවිල්ලා පටන් ගන්න කර්මාන්තයේ ව්‍යාපාරයේ ගොවිතැන අනුව ඔවුන්ට පුළුවන් ඔවුන්ට ලැබෙන සහනේ ප්‍රතිලාභය ඔවුන් භුක්ති විඳින්නේ කොහොමද කියලා. හැබැයි ඒක විදේශගත ශ්‍රමිකයින්ට කරන ගෞරවයක්. විදේශගත ශ්‍රමිකයින්ගේ වටිනාකම අගය කිරීමක්. ඉතින් මම හිතනවා ඒක වැදගත් යෝජනාවක් කියලා. එහෙනම් මට අවසාන මිනිත්තුව දෙන්න. ඔබතුමාලගේ මේ බදු ගැහිල්ලේ තේරුම මේ මෑත කාලීන ආර්ථික ප්‍රවණතා කියන මහා බැංකුවේ වාර්තාවේ 93 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව කියනවා. ඒකේ කියන්නේ මොකක්ද? ඔබතුමාලා 2015 ඉඳලා 2016 ජූලි මාස වෙනකොට රුපියල් බිලියන 9382ක් දක්වා අලුතින් බිලියන 878ක ණය වැඩි කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ වැදගත් දෙයක් කියනවා මෙන්න මේක. මම ඒක අවසාන වශයෙන් කියන්න ඕන. තවද සලකා බලන කාල පරිච්ඡේදය තුලදී රජයේ සුරකුම්පත් අදිමිලට නිකුත් කිරීම හේතුවෙන් ඇතිවන වට්ටම් සාධකය භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුන් හා පරිණත වීම වල මුහුණත් අගේ හා පොත් අගේ අතර ශුද්ධ වෙනස සමස්ත ණය ප්‍රමාණය බිලියන 70.1කින් වැඩි කිරීමට අදාළ විය. ඒ කියන්නේ මොකද්ද? අපි මෙතෙක් සාකච්ඡා කරපු ප්‍රශ්නේ බැඳුම් කර පිළිබඳ ප්‍රශ්නේ බැඳුම් කර වට්ටම් කිරීමෙන් රජයට වෙච්ච පාඩුව කෝටි 7000ක් කෝටි 7000ක් බව මේ අවුරුද්දේ මහා බැංකුවම පිළි අරගෙන තියෙනවා. මහා බැංකුව පිළි අරගෙන තියෙනවා මේ වට්ටම් ක්‍රියාවලිය ඇතුලේ බැඳුම් කර වලින් වෙච්ච පාඩුව මහා බැංකුව පැත්තෙන් කෝටි 7000ක් කියලා.
Thank you.
එතකොට මේ රටේ ණයබරට රටේ ජනතාව දායක වෙලා නැහැ. ඒකට මේ කමුණාංශල එකතු කරගත්ත ගජමිතුරු ටික දායක කරගෙන තියෙන්නේ. ඒ ණයබරට අපේ රටේ වැඩ කරන ගොවි ජනතාව දීවරයා කම්කරුවා ශිෂ්‍යයා තරුණයා කාන්තාව රජයේ සේවකයා දායක කරන්න එපා. එහෙනම් අපි කියනවා ඔබතුමාලා මේ සෑමට ප්‍රතිලාභ කියලා බෙදන්න යන්නේ
සෑමට බදු
ඇඩි කරන්න යන්නේ වේගවත් වර්ධනය කියලා බදු බදු ආර්ථිකයකින් රටේ ජනතාව පීඩාවට පත් කරන මේ අයවැයට අපි අපේ විරෝධය පළ කරමින් මට අවසන් වේලාවේදී වේලාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම ඉහට වෙන ස්තුතියි.
Thank you very much honorable Patali සම්බිකරණවක
උලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි 2017 අයවැය පිළිබඳව ඔබගේ අදහස් පළ කිරීමට ලැබුණු මේ අවස්ථාව පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. අයවැය කියන්නේ මේ රාජ්‍ය මූල්‍ය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ලැබිලා තියෙන ප්‍රධානතම අවස්ථාව. ඒ නිසා සමස්තයක් හැටියට අයවැය පිළිබඳ වාද කරන මේ අවස්ථාවේදී මේ රාජ්‍ය මූල්‍යයේ මූලික ප්‍රශ්න මේ අයවැය මගින් විසඳන්න මාර්ගයක් හදලා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපි පළමුව සාකච්ඡා කරන්න ඕන. අපේ ගරු මුදල් අමාත්‍යතුමාට අනුව 2017 අපේ ආදායම රුපියල් බිලියන 2049යි. එමගින් බලාපොරොත්තු වෙන බදු ආදායම රුපියල් බිලියන 1821යි. ඒ වගේම අපේ සමස්ත වියදම ණය වාරික හා ණය පොලියත් එක්ක රුපියල් බිලියන 3469යි. මේකෙන් ණය පොලිය 680යි ණය වාරිකය රුපියල් බිලියන 800යි. ඒ දෙක එකතුව ගත්තට පස්සේ රුපියල් බිලියන 1480ක්. ඒ අනුව ඒයින් ආසන්න වශයෙන් අපට සිද්ධ වෙනවා විදේශ ණය ගෙවන්නට අවශ්‍යතාවය එනවා ඩොලර් බිලියන 4.45ක් පමණ ලබන වසර සඳහා. ඒ වගේම සංවර්ධනය සඳහා බිලියන 704ක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව අප ඉදිරියේ තියෙන මූලික ගැටලු ණය බර පාලනය කරගන්න මොනවද කරන්න පුළුවන්, ආදායම වැඩි කරන්න මොනවද කරන්න පුළුවන්, වියදම පාලනය කරන්නේ කොහොමද සහ ඒ අතරේ සංවර්ධනය ගෙනියන්නේ කොහොමද කියන මේ සමතුලිත භාවය ඇති කර ගැනීමට තමයි මේ අයවැයට සිද්ධ වෙලා තියෙන්නේ. අයවැයෙන් උත්සාහ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ පිළිබඳව කතා කරගෙන යනකොට මීට ප්‍රථම ගරු අගමැතිතුමා ප්‍රකාශයක් කළ රජය වෙනුවෙන් ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද, මූල්‍ය ප්‍රතිපත්තිය කුමක්ද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ කරුණු කාරණා කෙසේ වෙන්න ඕනේද ඊළඟ මධ්‍යකාලීන අවධියේදී කියලා. එතනදී ප්‍රධාන උපාය මාර්ග ගණනාවක් පිළිබඳව සඳහන් වුණා. ඉන් ප්‍රධානම උපාය මාර්ගයේ උනේ දැනුම පිළිබඳ ආර්ථිකයක්, ඒ වගේම නවෝත්පාදනයේ පදනම් කරගත් උපාය මාර්ගයක් මගින් ආර්ථිකයට පිම්මක් ලබා ගැනීම. ඒ වගේම රාජ්‍යයට අයිති ආයතන සම්බන්ධයෙන් කාර්යක්ෂමතා කඩයිම් අඳුන්ලා දීලා ඒ කාර්යක්ෂමතා කඩයිම් හරහා රාජ්‍යංශය කාර්යක්ෂම කරන්න. ඒ වගේම පෞද්ගලික අංශය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කරන වටපිටාව තනන්න, ඒ සඳහා බාධා කරන යම් යම් ක්‍රියාදාමයන් ඉවත් කරන්න, විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැනට අපි ඉන්න ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක අපි 2018 දී 70 දක්වා වැඩි කර ගැනීම තමයි අපේ අරමුණ කියලා. ඒ වගේම අපනයනය වර්ධනය කර ගැනීමට විශේෂයෙන්ම අපගේ BOI ආයතනය නැවත ප්‍රතිව්‍යුහගත කරන්නට, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වෙන අනිකුත් පහසුකම් සපයන්නට අපි කටයුතු කරනවා කියන එකත් දීපාර්ශික වෙළඳ එකඟතාවලට ගමන් කරනවා කියන ඒ කරුණු ටික. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රාග්ධන වෙළඳපොළෙත් මූල්‍ය වෙළඳපොළෙත් ඇති කරන්න ඕන වෙනස්කම් සහ සුවිශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල ගමන් මඟ පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම මේ ණය බර පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම සඳහා ණය කළමනාකරණ ආයතනයක් පිහිටවීම කියන මේ කාරණා. ඒතර මෙන්න මේ රාජ්‍ය ප්‍රතිපත්ති ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මත තමයි මේ අයවැයට පදනම් වෙලා වෙන්න වෙලා තිබෙන්නේ. ඒ අනුව අපට පෙනී යනවා විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරණා අරගෙන බැලුවට පස්සේ රජයේ රාජ්‍ය මූල්‍ය පරතරය, එහෙම නැත්නම් හිඟය, අයවැය ජලදේශීය නිෂ්පාදනයේ 104.7ට ගේන්න මේක 2015 දී 7.4 තිබුණේ. මේක විශාල ඉලක්කයක්. ආදායම් වැඩි කරගෙන, වියදම පාලනය කරගෙන, ප්‍රාග්ධන අවශ්‍යතාත් ඉටු කරගෙන මේ හිඟය මෙතනට පත් කර ගැනීම සැලකිය යුතු ජයග්‍රහණයක් හෙට අපි සලකන්න ඕනේ. මේක අපි ඉදිරියට රැගෙන යා යුතු ප්‍රවණතාවයක් වෙනවා. ඒ වගේම අපි ප්‍රකාශ කළා මේ බදු ප්‍රතිපත්තිය. ඉතාම සරල බදු පිළිබඳව අදහස් පළ කරමින් ඒ පිළිබඳව ජනතාවට යම් යම් අදහස් පළ කළාට අර බද්ද වැඩි වුණා මේ බද්ද වැඩි වුණා ආදී වශයෙන් රජයේ ක්‍රියාදාමයට බදු අවශ්‍යයි. ඒ බදු පිළිබඳ ක්‍රියාදාමයේදී රජයේ ප්‍රතිපත්තිය වෙන්නේ ඒක ඍජු බදු ප්‍රමාණය 140 දක්වාත් වක්‍ර බදු ප්‍රමාණය 160 දක්වාත් අන ආකාරයට මේක ක්‍රමානුකූලව සකස් කරයි. නමුත් මේ අයවැයනුත් අපිට ඒ සඳහා මූලික පියවරක් විතරයි තබන්න පුළුවන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පෞද්ගලික ශේෂ්ත්‍රයේ ප්‍රාග්ධන බදු අඳුන්වා දීම මගින් ඍජු බදු ප්‍රමාණය වැඩි කරගන්න යම් මූලික පියවරක් තිබිලා තියෙනවා. නමුත් තාමත් ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතයේ 18ට 82ක් අතර තියෙන්නේ. සැලකිය යුතු අභියෝගයක් මධ්‍යකාලීනව එනවා මේක 60-40 තත්ත්වයට ගෙන එන්න. ඒ වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රය වර්ධනය කර ගැනීම සඳහා ඒ ශේෂ්ත්‍රයට ලබා දීපු ව්‍යාපාර මත අය කරන බදු එහෙම නැත්නම් කෝපරේට් ඉන්කම් ටැක්ස් එක ඒක 3 ආකාරයකට 3 ආකාරයකට ව්‍යුහගත කරලා තියෙනවා 114 128 හා 140 අපි කවුරුත් දන්න කාරණයක් එතනදී මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ශක්තිය දෙන ආකාරයට එම ව්‍යාපාරික බදු ප්‍රමාණය වෙනස් කිරීම සුභවාදී දර්ශනයක් හැටියට අපිට දැක ගන්න පුළුවන් ඒ වගේම පුජ්‍යලික ආදායම් බදු එහෙම නැත්නම් ප්‍රයිවට් ඉන්කම් ටැක්ස් එක අරගත්තට පස්සේ එහි වෙනස්කමක් කරලා තියෙනවා දැන් මාසයකට රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් උපයන අයට පමණයි ඒක අය වෙන්නේ කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අනාගතයේදී යම් ආකාරයක වෙනස්කමක් සිදු කළ යුතුව තිබෙනවා මොකද මේ ටැක්ස් මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ මූල්‍යමය මූලිකම වශයෙන් වෙච්ච ප්‍රතිපත්තිමය තීන්දුවක් ඉදිරියට ගන්නට තිබෙන නිසා ඒ වගේම විශේෂයෙන්ම වැඩ් බදු පිළිබඳව ලබා දීලා තිබිච්ච ඇතම් භාණ්ඩ සඳහා තිබිලා තිබිච්ච සහන විශේෂයෙන්ම මේ රත්තරන් ඒ වගේම ආභරණ සහ වෙනත් ඒවා සම්බන්ධයෙන් දීලා තිබිච්ච ඒ සහන ඉවත් කිරීම සුභවාදී පැත්තකට ගමන් කිරීමක් මොකද අපි දන්නවා මේ වැට් බදු අය කරගන්නා ග්‍රාහකයින්ගේ ප්‍රමාණය පුළුල් කිරීමට වඩා අපට හැකියාව ලැබෙනවා වැට් බදුලින් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට ඒ හරහා ඒ වගේම NBT බද්ද පිළිබඳව තිබිච්ච විශේෂයෙන්ම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ තිබිච්ච බදු ප්‍රමාණය ඉවත් කිරීමට තීරණය කිරීම වැදගත් කාරණයක් හැටියට අපි සලකන්න ඕනේ ඒ වගේම මෙතනදී මම කැමති ප්‍රතිපත්තිමය කාරණයන් කීපයක් ගැන කතා කරන්න. ණය බර පාලනය. විශේෂයෙන්ම අපි දන්නවා අපේ පසුගිය අවසාන දශකයේ 2004-2014 කාලේ අපේ ණය සංයුතියේ බරපතල වෙනසක් සිද්ධ වුණා. වාණිජ ණය ප්‍රතිශතය ඉහළ ගියා 1% සිට 52%. ඒ වගේම පොලි අනුපාතය ඉහළ ගියා. පොලි අනුපාතය සක්‍රිය පොලි අනුපාතය රුපියලේ අව ප්‍රමාණයත් එක්ක 108 දක්වා ප්‍රමාණයකට වර්ධනය වුණා. ඒ වගේම ණය නැවත ගෙවීමේ ප්‍රවණතාවේ ඒ කාලවකවානුව අවුරුදු 9 දක්වා අඩු වුණා. ඒක ක්‍රමක්‍රමයෙන් දැන් අවුරුදු 7 දක්වා ගමන් කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් එක්ක මේ ණය බර පාලනය කර ගැනීම රටකට ඉතා අත්‍යවශ්‍යයි. මේ ලෝකයේ පසුගිය කාලය පුරා ඇතිවෙච්ච ආර්ථික අර්බුදයන් වලින් පෙනුනේ මොකද්ද? ණය බර නිසියාකාරයෙන් පාලනය කරගත්තේ නැත්නම් රටක ආර්ථික වශයෙන් බංකොලොත්භාවය දක්වා ගමන් කරන්න පුළුවන්. අපි පසුගිය දවස් කාලයේ දැක්ක අයිස්ලන්තයේ ග්‍රීසියේ අපි අද්දුටු සත්‍ය ඒකයි. ඒ වගේම අද වෙනකොට එවැනි අර්බුදයක් දියුණුවයි සම්මත, ප්‍රබලයයි සම්මත ප්‍රංශයට, ස්පාඤ්ඤයට සහ මහා බ්‍රිතාන්‍යයටත් අද ඒ ණය බර පාලනය කර ගැනීම කියන ගැටලුව මත දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ හැම රටකට මුහුණ දෙලා තියෙන සත්‍යයක් අපිට තියෙනවා. මෙතනදී මේ හුඟක් දෙනෙක් දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර අඩු වුණා කිව්වට වඩා වැදගත් වෙන්නේ දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය බරේ ප්‍රතිශතය නෙවෙයි අපේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් වැය වෙනවාද ණය හා පොලිය ගෙවන්න කියන එකයි වඩා වැදගත් වෙන්නේ. එතනදී පහුගිය අවුරුදු 10 අනුපාතය ගත්තම 197ක්. එහි තේරුම රුපියල් 100ක් ආණ්ඩු ආදායම උපයනකොට ණයයි පොලියයි ගෙවන්න රුපියල් 97ක් වැය වෙනවා කියන එක. ඒකයි වඩා වැදගත් කාරණේ. උදාහරණයක් ඇටට ජපානයේ දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර 100/240. නමුත් ආණ්ඩුවේ ආදායමෙන් 100/15යි ඒ ණයයි පොලියයි වාරිකයයි ගෙවන්නේ එම ආණ්ඩුව වැය කරන්නේ. ඒ නිසා ඒ ආණ්ඩුවට මහා ණයකන්ද බරක් නෙවෙයි. ඒක ගෙවාගත හැකි මට්ටමේ තියෙන්නේ. නමුත් අපි ඊටාම බරපතල අර්බුදයකට එතනදී ගැටි වෙලා තියෙනවා. ඒ නිසා අපට අවශ්‍යයි මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. නිසි මොහොතේදී ණය ප්‍රතිසංවිධානය කිරීම. විශේෂයෙන්ම වාණිජ ආයතන වලින් වාණිජ බැංක වලින් ගත්ත විදේශ ණය අවුරුදු 5-6ට ගත්ත විදේශ ණය 2019, 20, 21, 22 කාලයේදී මහා පරිමාණයෙන් ගෙවන්න සිද්ධ වෙනවා. මේක මුදල් අමාත්‍යාංශයට බරපතල පීඩනයක් එල්ලගෙන තත්ත්වයක්. ඒ නිසා වහාම මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අප අත්‍යවශ්‍ය පෙළඹවීමක් අද අපට ලැබිලා තිබෙන බව කියන්න ඕන. ඒ වගේම ණය ගෙවීම ආරක්ෂම කරගන්න අපි කටයුතු කළේ නැත්නම් අලුත් ආදායම් උපදව ගන්න අපි කටයුතු කළේ නැත්නම් විදේශ විනිමය ලැබෙන ආදායම් උපදව ගන්න අපි කටයුතු කළේ නැත්නම් ඒ ශේෂ්ත්‍රවල අපට බරපතල ප්‍රශ්න අනාගතයේදී ඇති වෙන්නට නියමිතයි. අන්න ඒ සඳහා වෙච්ච මූලික පියවර ගණනාවක් මෙතනින් ලබාගෙන තිබෙන බව අපි ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම ආදායම වැඩි කරගැනීමේ ක්‍රියාදාම. එතනදී විශේෂයෙන්ම ආදායම වැඩි කරගන්න වෙන්නේ බදුවල. අපි කවුරුත් දන්නවා අපේ ආදායම බිලියන 2049ක් වෙනකොට බදු ආදායම 1821ක්. 90ක් 92ක්ම අපේ රටේ ආණ්ඩුවේ ආදායම ඉන්නේ බදු ආදායම. දැන් මේ බදු ආදායම කොහොමද අපි වැඩි කරගන්නේ? අපි එක්කෝ බදු අනුපාත වැඩි කරන්න ඕනේ. දැන් වැඩ් බද්ද 11 ඉඳන් අපි 15ට වැඩි කළා. ඒ 15ට වැඩි කළත් ඒ ලැබිච්ච ප්‍රතිලාභය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඍජු ණය ගෙවීමටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ක්‍රියාවලිය කරපුජ්ජලීන් විසින් තමයි ඒ බදු අනුපාතයේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අපි හිතන්නේ මේ බදු අනුපාතය තවත් වැඩි කළ යුතුයි කියලා. එමනම් ඊළඟට බදු ගෙවන ප්‍රමාණය, බදු ගෙවන පිරිස, ඒ පිරිස වැඩි කර ගැනීමට. අපි දන්නවා බදු ගෙවීමේ හැකියාව තිබෙන, බදු ගෙවීම මගහරින විශාල පිරිසක් ඉන්නවා. ඒ විශාල පිරිස මේ බදු දැලට හැසු කර ගැනීම ඉතා අත්‍යවශ්‍යයි. ඒ සඳහා පියවර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් අපි ඉදිරි කාලේදී දරන්න ඕනේ. එතනදී විශේෂයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕනේ අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වෙච්ච සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පීඩාවට හසු නොවන ආකාරයට, රැකියා උත්පාදනය කරන මේ ශේෂ්ත්‍රයේ අඩපණ නොවන ආකාරයට තමයි මේ බදු දැල අප විසින් පුළුල් කළගත යුත්තේ. එතනදී තවත් කාරණයක් තමයි නව බදු ක්‍රම අනුගමනය කිරීම. ගරු මූලාසනාරුවඩ මන්ත්‍රීතුමනි, 2006 වැඩ් බද්ද අඳුරුනා දීපු අවස්ථාවේ දී ඉඳන් වැඩ් බද්ද අඳුරුනා දීමෙන් පස්සේ 2006 දී අපේ වැඩ් බද්දෙන් ලැබිච්ච ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 5.6යි. ඒ අවස්ථාවේදී කිසිම වෙළඳාමක් වෙනුවෙන් තොග වෙළඳාමට හෝ ඒ වගේම සිල්ලර වෙළඳාමට කිසිම ආකාරයකට වැඩ් බද්ද බලපෑවේ නැහැ. ඒ අවස්ථාවේදී වැඩ් බද්දේ ආදායම 5.6යි දලදේශීය නිෂ්පාදනයේ. අද සිල්ලර හා තොග වෙළඳාමටත් මේ වැඩ් බද්ද ගමන් කළාට පස්සෙත් අද මේ ආදායම 2.3ට අඩු වෙලා තියෙනවා. හරියටම වැඩ් බදු ප්‍රමාණය භාගයට අඩු වෙලා තියෙනවා. ඇයි? භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් වැට් වලින් නිදහස් කළා. යම් යම් පුජ්‍යලින් සතුටු කරන්න, යම් යම් පුජ්‍යලින්ගේ පුජ්‍යල අවශ්‍යතා ඉටු කිරීම සඳහා භාණ්ඩ 300ක්, ඒ විශේෂ සුපෝකභෝගී භාණ්ඩ 300ක් වැඩ් බද්දෙන් අයින් කළා. සමහර බේබිලාට අවශ්‍ය කරන ඒ මෝටර් රථ ගෙන්න ගන්න, එහෙම නැත්නම් ඒවට අවශ්‍ය කරන උපකරණ ගෙන්න ගන්න ආදී වශයෙන් විශාල වශයෙන් මේ වැඩ් බද්දෙන් සහන ලබා දුන්නා. එසේ නොවුනා නම් මේ වැඩ් බද්ද අපිට පහසුවෙන්ම දෙගුණ කරගැනීමේ හැකියාව තිබුණා. අද බිලියන 280ක් පමණ උපයන එක ඒ වගේ දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකට ගමන් කරන්න හැකියාව තිබුණා. ඒ නිසා මම සතුටු වෙනවා කිසියම් ප්‍රමාණයකට හරි ඒ ඉවත් කළා සහන ලබා දීපු සුභෝගභෝගී භාණ්ඩ ලැයිස්තුවේ ඇතැම් ප්‍රමාණයක් වැඩ් බද්දට යටත් කිරීම ගැන. වහාම අද අපි කළ යුතු වන්නේ මේකෙන් අත්‍යවශ්‍ය නොවන බඩු ප්‍රමාණය, භාණ්ඩ ප්‍රමාණය අඳුනාගෙන මේ නව ආකාරයකට මේ බදු ප්‍රතිසංස්කරණයක් කිරීම. එහෙනම් බදු ප්‍රතිසංස්කරණයක් කළොත් අපට විශාල ඉදිරි ගමනක් ලබා කරගන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. ඒක යාන්ත්‍රිකකරණය කිරීමේ, පරිගණකගත කිරීමේ, ඒ රැමිස් සිස්ටම් එක ගෙන ඒම විසින් අපි දැක්කා මේ අවුරුද්දේ බදු එකතු කිරීමේ හැකියාව 20%කින් පමණ වැඩි දියුණු වෙලා තියෙනවා. විශේෂයෙන්ම වැඩ් බද්දමකින් කරන ලද වංචා බොහොමයක් එමගින් මර්ධනය කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ ඉලක්කය එම ආදායම් දෙපාර්තමේන්තුව පමණක් නෙවෙයි, රේගු දෙපාර්තමේන්තුව ඇතුළු ආදායම් එකතු කරන සෑම ශේෂ්ත්‍රයක්ම ස්වයංක්‍රීය පද්ධති මත ගමන් කිරීම විසින් අපට මේ ආදායම් කීප ගුණයකින් වැඩි කර ගැනීමේ ඉලක්කයක් සකසා ගත හැකි වෙනවා. මොකද මේවා ස්වයංක්‍රීය නොවීම නිසා තමයි අරයාගේ මෙයාගේ ඉලක්කවලට අවශ්‍ය ආකාරයට රටට මහා පරිමාණයෙන් බදු ආදායම අහිමි වී යන්නේ. ඒකට හොඳම උදාහරණය මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ළඟා කරගත්ත ජයග්‍රහණය. ඒ නිසා ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම විසින් අපට විශාල ජයග්‍රහණයක් ඒ ශිෂ්ටයේ ලබා ගැනීමට, බදු ආදායම් එකතු කිරීමේ ශිෂ්ටයේ ලබා ගැනීමට හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. මේ අවස්ථාවේදී මම සභාගත කරනවා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සහ අනිකුත් ඇමතිවරු දැනුවත් කිරීම සඳහා මා විසින් ඉදිරිපත් කරන ලද ඒ වාර්තාව බදු පිළිබඳව බදු ප්‍රතිපත්තිය කෙසේද වර්ධනය විය යුත්තේ, කොයි ආකාරයටද මේ බදු ආදායම දෙගුණ කර ගැනීමට අපි කටයුතු කරගත්තේ යුත්තේ කියන පිළිබඳ යෝජනාව මම සභාගත කරනවා හැන්සාට් ගත කිරීම සඳහා. ගරු මුලාංශනාරූඪ මන්ත්‍රීතුමනි, වියදම් පාලනය. අපේ මේ රාජ්‍ය අංශය අතිවිශාල පිරිසක් අද ඉන්නවා. ලක්ෂ 15කට අධික රාජ්‍ය අංශයක් අපි සතු. නමුත් මේ රාජ්‍ය අංශයට අපි නිසි මූලධර්මයක් අනුව කටයුතු කරලා නැහැ. ඒ නිසා ඒ රාජ්‍ය අංශයේ ක්‍රියාවලිය බොහෝ දුරට අකාර්යක්ෂම වෙලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම රාජ්‍ය අංශය කාර්යක්ෂම කරන්න නම් කාර්ය සාධනීය මැනිය යුතුයි. කුසලතාවය අනුව වැටුප් ලැබෙන, වැටුප් වර්ධන ලැබෙන ක්‍රමවේදයකට අපි ගමන් කළ යුතුයි. දැන් තියෙන්නේ වයසට යනකොට ඒ වයසත් අනුව වැඩිහිටි ජේෂ්ඨයෝ බවට පත් වෙන විට ඉබේම වැටුප් වර්ධක ලැබෙන, ඉබේම උසස් වීම ලැබෙන ක්‍රමයක්. ඒ වෙනුවට කුසලතාවය පදනම් කරගත්ත වැටුප් වර්ධන ක්‍රමයක් රාජ්‍ය අංශයට ඉතාමත් අවශ්‍යයි. මම අමාත්‍යාංශ ගණනාවක් කළා 2007 ඉඳන්. ඒ හැම අමාත්‍යාංශයකටම අපි මේ කුසලතා ඇගයීම් ක්‍රමය දැම්මා. ඒ තුලින් ඵලදායිතාවයේ ශීඝ්‍රයෙන් ශක්තිමත්ව ඉහළ යවන්න පුළුවන් කියලා අපි දැනගත්තා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලටත් ප්‍රධාන වශයෙන් උපාය මාර්ග ආයතන වෙත තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, වරාය අධිකාරිය, ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව වැනි මේ ආයතන වලට මේ කුසලතා ඇගයීම ඉතා අත්‍යවශ්‍යයි. ඒ වගේම සේවකයන් ඇගයීම ඉතා අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ ජේෂ්ඨත්වයට වඩා කුසලතාවය මත ගමන් කරන රාජ්‍ය අංශයක් ඇති කර ගැනීමට අපි පියවර තැබිය යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ සංවර්ධන උපාය මාර්ගය පිළිබඳව අපි බැලුවොත්, ඒ සංවර්ධනය සඳහා අප ආයෝජනය කරන ආයෝජන ගැන අපි සලකලා බැලුවොත්, කර්මූලාසනාරූඪ මණ්ඩලයතුමනි, පසුගිය දශකයක පමණ කාලය තුල රජයේ විසින් ආයෝජනය කරපු මේ ප්‍රාග්ධන ආයෝජනය මෙවර එක බිලියන 700ක් පමණ වෙනවා. මේ රාජ්‍ය ආයෝජනය අපි විස්තර කරලා බැලුවොත් කවර ක්ෂේත්‍රවලටද මේ රාජ්‍ය ආයෝජනය සිදු වෙලා තියෙන්නේ කියලා අපට මේ රටේ අනාගත උපනතිය ගැන අදහසක් ගන්න පුළුවන්. අධ්‍යාපනයේට පසුගිය දශකයේ පුරාම සිදුවෙච්ච රාජ්‍ය ආයෝජනයෙන් ආසන්නයෙන් ගමන් කරලා තියෙන්නේ 108.9% අතර ප්‍රමාණයක්. සෞඛ්‍යයට පසුගිය දශකයක රාජ්‍ය ආයෝජනයෙන් ගමන් කරලා තියෙන්නේ 104% ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම සමාජ සුභසාධන කටයුතු සහ සමාජ ශක්ති සවිබල ගැනීම සඳහා 104.6% අතර ප්‍රමාණයක්. කෘෂිකර්ම මාන්තයට 109.11% අතර ප්‍රමාණයක්. බලශක්තිය සහ ජල සැපයීම සඳහා 9.10% අතර ප්‍රමාණයක්. නිවාස තැනීම සඳහා 101.3-1.6% අතර ප්‍රමාණයක්. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. පැල්පත් වාසීන් කොළඹ නගරයේ පමණක් 70,000ක් වාසය කරනවා. කොළඹ හා අවට ප්‍රදේශවල පමණක් 120,000ක් ඉන්නවා. ඒ වගේම මුළු රට පුරාම ගත්තාම ඒක 102%කට ආසන්න ප්‍රමාණයක්. පැල්පත් වාසීන් විදිහට මූලික නිවාස පිළිබඳව තමන්ට ඒ අවශ්‍ය කරන මූලික උපාංග නැතුව ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ රාජ්‍ය ආයෝජනයකට දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මේ ජනතාව, අපි නොයෙක් ප්‍රදේශවල ජනතාව ගැන කතා කරනවා, නමුත් මේ නගරාශ්‍රිතව ජීවත් වෙන පැල්පත් වාසීන් සම්බන්ධයෙන් රාජ්‍ය ආයෝජනයක අවශ්‍යතාවය දැඩිව පැන නැගිලා තිබෙන බව කියන්න ඕනේ. ඒ වගේම වැඩිම ආයෝජනය සිද්ධ වෙලා තියෙන්නේ මහා මාර්ග ශේෂ්ත්‍රයේ. පෞගිය දශකයක කාලය තුල කරන ලද ආයෝජන වලින් 140ක් අපි වැය කරලා තියෙන්නේ මහා මාර්ගවලට. ඒ මුදල ට්‍රිලියනයකට ආසන්නයි. රුපියල් ට්‍රිලියනයකට ආසන්නයි. අපේ ගැටලුව මාර්ග පද්ධතිය උසස් වුණා. ඒක අපි පිළිගත යුතුයි. මාර්ග පද්ධතිය පහසු වුණා. අපි පිළිගත යුතුයි. නමුත් අපව අද පෙළන බරපතලම අර්බුදය තමයි මේ ආර්ථිකය මාර්ග තදබදේ. අද ප්‍රවාහන ශේෂ්ත්‍රයේ විසින් ආර්ථිකය මත පනවලා තියෙන පීඩාකාරී තත්ත්වය කොතරම්ද කියනවනම් දලදේශීය නිෂ්පාදනයේ 14% අද ප්‍රවාහනය මතයි යැපෙන්නේ. සිංගප්පූරුවේ අනුපාතයේ 5%. මේක 120 දක්වා ගමන් කළයි කියන්නේ මේ ප්‍රවාහනය සඳහා වෙච්ච වැය බර රට ආර්ථික අර්බුදයකට ගමන් කරනවා කියන එකයි. ඒ නිසා මම මේ ගරු සභාවට ප්‍රකාශ කරන්න ඕනේ, මේ මාර්ග තදබදය පිළිබඳ කාරණය හුදු සමාජ ප්‍රශ්නයක් නෙවෙයි, හුදු කාලය නාස්ති කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ මාර්ග තදබදය පිළිබඳ ගැටලුව ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් තියෙනවා. අපි අපේ ප්‍රාග්ධන ආයෝජනයෙන් 140ක් වැය කළත් අපට බැරි වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ එන්න එන්නම උග්‍ර වෙන එක මිසක් මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ නිසා අපි යෝජනා කරනවා මේ අවස්ථාවේදී වහාම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා, පෞද්ගලික ප්‍රවාහනය දුර්වල කරමින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඒ අනුව විශේෂයෙන්ම බස් දහසක් මම මුදල් ඇමතුමාට දැනුත් යෝජනා කළා. අපට අවශ්‍ය දැන් ජනතාවට ගමන් කරන්න තරම් සුදුසු මට්ටමේ, මධ්‍යම පාන්තික පිරිස් වලට යන්න පුළුවන් මට්ටමේ, පුද්ගලික මෝටර රථයෙන් මාරු වෙන්න පුළුවන් මට්ටමේ නව බස් දහසක් අපට අවශ්‍යයි. අඩුම තරමින් මේ තදබදය පිළිබඳ ගැටලු විසඳගන්න. මට මතකයි බොගෝටා වල නගරාධිපතිතුමා එතුමා මේ ශේෂ්ත්‍රයේ විශාල විප්ලවකාරී පරිවර්තනයක් කරපු නගරාධිපතිතුමෙක්. එතුමා තව විශිෂ්ට ප්‍රකාශයක් කරා මේ මාර්ග තදබදය පිළිබඳ. එතුමා කිව්වේ රටක් දියුණුවද කියලා මනින්නේ බයිසිකලේ ගිය මිනිහා පයින් ගිය මිනිහා කාර් එකේ යනවද කියන එක මගින් නෙවෙයි. රටේ ධනය අයිති ඉහළ ගණයේ මිනිස්සුත් බස් එක රේල්ලුව කොච්චර පාවිච්චි කරනවද කියන එක මතයි රටක් දියුණුවද නැද්ද කියලා මනින්නේ. ඇත්තටම ඒක තමයි අද අපිටත් ලබා ගන්න තියෙන අත්දැකීම. 2015 අපි තෙල් මිල අඩු කරා, වැටුප් වැඩි කළා. නමුත් ඒ දෙකෙන් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නෙමෙයි ලැබුණේ. 700,000 වාහන මේ රටට ඇතුළු වුණා ඒ අවුරුද්ද ඇතුළේ. ඒකෙන් සෑම නගරයකම මේ ගැටලුව බරපතල ලෙස පැන නැග්ගා. ඒ නිසා ඉදිරි කාලයේදී රාජ්‍ය ආයෝජනයේ ප්‍රවාහන ශේෂ්ත්‍රයට නංවන්න ඕනේ. ඒ නිසා අපි බස්නාහිර පළාත, ඒ වගේම මහනුවරත් අපි බලාපොරොත්තු වෙනවා සැහැල්ලු දුම්රිය සේවාවන් පිළිබඳ වැඩපිළිවෙලක් දියත් කරන්න, පවතින දුම්රිය පද්ධති වෙනස් කරන්න, ඒ වගේම ශීඝ්‍රගාමී බස් සේවාවන් පිළිබඳ නගරාන්තර බස් සේවාව, නගරාන්තර කිව්වේ මේ නගරය තුළම යන බස් රැපිඩ් ට්‍රාන්සිට් එකක් අපි අඳුන්වා දීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම සංවර්ධනය පිළිබඳව අනාගතයේ අපේ ගමන් මඟ පිළිබඳව අපි පැහැදිලි ඉදිරි දැක්මක් ඇතුව ගමන් කළ යුතුයි. අපේ උපායමාර්ගයේ කුමක්ද කියන එක පිළිබඳව අපි හුඟ දෙනෙක් අද කියනවා ආයෝජන ඉන්නේ කම්හල් ඇරෙන්නේ, ආයෝජන අපිට වඩා ඇදී යනවා මියන්මාරයට. ඒක ඇත්ත. මේ වසරේ අපිට වගේ කීප ගුණයක ආයෝජනයක් මියන්මාරයට ගිහින් තියෙනවා, වියට්නාමයට ගිහින් තියෙනවා, බංගලිදේශයට ගිහින් තියෙනවා. ඇයි අපට දැන් ආයෝජන ඉන්නේ නැත්තේ? කාලයක් අපි කිව්වා යුද්ධය නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලා. ත්‍රස්තවාදී බලපෑම නිසා ආයෝජනේ ඉන්නේ නැහැ කියලා. තවත් කාලයක අපි කිව්වා අපේ තියෙන මේ රාජ්‍ය කොන්දේසි, රජයේ කොන්දේසි විවිධ බලපත්‍ර ලබා ගන්න තියෙන පමාවීම, දේශපාලන බලපෑම් මේකට හේතුභූත වුණා කියලා. නමුත් ඒ ඔක්කොම ඇත්ත වෙන්නේ නැති, නමුත් බරපතල හේතුවක් මේක පිටිපස්සේ තියෙනවා. ඒක තමයි තවදුරටත් විදේශ ආයෝජකීන් අපිට කැඳවා ගන්න බෑ, ලාභ ශ්‍රමය ලංකාවේ තියෙනවයි කියලා, ලාභ බලශක්තිය ලංකාවේ තියෙනවයි කියලා, ලාභ සම්පත් ලංකාවේ තියෙනවයි කියලා, ඒ වගේම ලාභ පරිසරය ලංකාවේ තියෙනවයි කියලා අපිට විදේශිකයන් ඇඳ ගන්න බෑ. මේක අපි කියන්නේ ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන සාධක ලාභ කිරීම මගින් ආයෝජකීන් ආඳා ගැනීමේ යුගය. එහෙම නැත්නම් අපි කියන්නේ මේ ෆැක්ටර් ඩ්‍රිවන් ඉකොනොමි එක නිෂ්පාදන සාධක ලාභ කිරීම මගින් ආයෝජකීන් ඇද ගැනීමේ ක්‍රියාවලිය. ඒක තවදුරටත් මේ ලංකාවේ වළංගු ක්‍රියාවලියක් නෙවෙයි. ඒක වළංගු වෙන යම් යම් ස්ථාන ඇති, යම් යම් ශේෂ්ත්‍ර ඇති සංචාරක ව්‍යාපාරය වගේ. නමුත් ඒ ක්‍රමයට කිසිම ආයෝජකෙක් දැන් කැඳවා ගැනීමට හැකියවන්නේ නැහැ. එහෙනම් මොකද ඊළඟ උත්තරේ? මේ ආකාරයට පත්වෙච්ච හැම රටකම ඊළඟ පියවරකට ගියා. අද බංගලිදේශයට යන්නේ අපිට වඩා ලාභ ශ්‍රමය එතන තියෙන නිසා. අද මියන්මාරයට යන්නේ අපට වඩා ලාභ බලශක්තිය, අපට වඩා ලාභ පරිසරය එතන තියෙන නිසා. අපිට එහෙනම් අද කරන්න තියෙන්නේ ඊළඟ පියවර තමයි කාර්යක්ෂමතාවයේ නැංවීම. කාර්යක්ෂමතාවයේ නංවන නම් ආයෝජන කරන්න ඕනේ, යාන්ත්‍රිකකරණය කරන්න ඕනේ. අද හුඟාක් දෙනෙක් අපේ කෘෂිකර්මාන්තයේ ඉඳන් මතුවෙලා තියෙන මේ ශ්‍රම බලකායේ හිඟය, ඒකම මතුවෙලා තියෙන විශාල විදේශික ශ්‍රමිකයන් ලංකාවට පැමිණීම පිළිබඳව ඇතිවලා තියෙන ගැටලු, අද මේ සංක්‍රමණික ශ්‍රමිකයන් නිසා යුරෝපයේ මුළු ලෝකෙ පුරාම බලගතු දේශපාලන ප්‍රශ්න මතුවෙමින් තිබෙන යුගයක්. අපේ රටෙත් අද 200,000කට අධික සංක්‍රමණික ශ්‍රමිකයන් ජීවත් වෙනවා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. 800,000ක පමණ ශ්‍රම හිඟයක් මේ රටේ පවතිනවා. ඒ නිසා අපි මේ ක්‍රියාවලියේදී මේ ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. කාර්යක්ෂම කිරීම සඳහා ආයෝජන කාර්යක්ෂම කිරීම, යාන්ත්‍රිකකරණය කිරීම සඳහා ආයෝජනයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි පියවර මොකක්ද? තුන්වෙනි පියවර තමයි නවෝත්පාදනය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ යුගය නවෝත්පාදනයේ යුගයයි. පෑමතුමත් ඉන්නවා. අපි යම්කිසි සැලැස්මක් එදා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයෙන් ඇති කළා. නවෝත්පාදනයට අපි ආයෝජනය කරනවා නම් ආර්ථිකය වර්ධනය කරගන්න පුළුවන් මොන ශේෂ්ත්‍රවලද කියලා. ඒ වගේම අද අපි පෙළෙන සමාජ ප්‍රශ්න, පරිසර ප්‍රශ්න දිහා බැලුවම නවෝත්පාදනය ඉතා අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. අද අපේ රට ගත්තාම 1% 100%කින් ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න දළදේශීය නිෂ්පාදනයෙන් 4.5% පමණ ආයෝජනය කළ යුතුයි. 4.5% පමණ ආයෝජනය කළොත් තමයි 100%ක වර්ධනයක් අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් නවෝත්පාදනයට අපි ආයෝජනය කළොත් අර වගේ තුන් ගුණයක කාර්යක්ෂමතාවයක් ළඟා කරගන්න පුළුවන් කියලා ඉතාම පැහැදිලිව අපේ රටේම අතීත අත්දැකීම් පෙන්ලා දීලා තියෙනවා. එනිසා තෝරාගත් ශේෂ්ත්‍රවල නවෝත්පාදනයට ආයෝජනය කිරීමත් නවෝත්පාදනයේ ගොඩනැංවීමත් සඳහා තමයි තාක්ෂණ නගරයක් අපි යෝජනා කළේ. අපි තේපොල් රබර් ආර්ථිකය ව්‍යෝ වෙලා තේපොල් රබර් ආර්ථිකය මගින් අපි අපේනෑන අභිමුඛයට ගියා. 77 විවෘත කිරීම නිසා අපිට යන්න පුළුවන් වුණේ ඇඟලුම් කර්මාන්තයේ පැත්තට විතරයි. නමුත් දැන් අලුත් යුගයක් අපි ඇති කරගන්න නම් නව තාක්ෂණික සේවාවන් කරා ගමන් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපි සතුටු වෙනවා විශේෂයෙන්ම අපේ සොෆ්ට්වෙයාර් ව්‍යාපාරවල, ඒ වගේම දැනුම පදනම් කරගත් අපනයනයන්ගේ අපනයන සේවාවන්වල දැන් අපි ඩොලර් බිලියනය කරා ළඟා වෙමින් තියෙන යුගයක්. මේක තමයි අපේ අවස්ථාව. මේක තමයි ආසියාවේ අවස්ථාව. එනිසා ඒ දෙසට නැඹුරු වෙච්ච ආයෝජනයක් රටට ඉතා අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය. මේ නැනෝ තාක්ෂණය මගින් අද අපේ තිබෙන සුවිශේෂී ඛනිජ ද්‍රව්‍ය, විශේෂයෙන්ම මිනිරන්, ඒ වගේම ග්‍රැෆයිට්, ඒ වගේම ක්වාට්ස්, ඒ වගේම අනිකුත් ඛනිජ ද්‍රව්‍ය, ටයිටේනියම් වැනි ඒවා, ඒ අගය ඉතා විශාල ප්‍රමාණයෙන් ඉහළ දැන්වීමේ හැකියාව තිබෙනවා. ලෝකයේ ක්‍රමක්‍රමයෙන් අද ගමන් කරන විශාලම ශේෂ්ත්‍රයක් තමයි අපේ අයවැයෙන් උත්සාහන ලැබිච්ච ශේෂ්ත්‍රයක් තමයි ස්වයංක්‍රීය වාහන සහ විදුලි වාහන. ස්වයංක්‍රීය වාහන හා විදුලි වාහන වලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් තමයි ග්‍රැෆීන්. ඒක නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන විශිෂ්ටතම ඒ සාධකයේ තියෙන්නේ මේ රටේ. එතකොට මේක අපි නිවැරදි ආකාරයට නැනෝ තාක්ෂණින් වැඩි දියුණු කරගත්තොත්, ඒ තාක්ෂණ ආයතනෙ පුළුල් කරගත්තොත් අපට විශාල වාසියක් ඒ ලැබුස්සේ ලැබෙනවා. ඒ වගේම අපි ජීව විවිධත්වය අතින් ඉතා විශිෂ්ට රටක්. මේ ජීව විවිධත්වය මත පදනම් කරගත්ත ජීව තාක්ෂණය, ආහාර තාක්ෂණය, ඒ වගේම ජාන තාක්ෂණය විධිමත් ආයෝජනය කර ගැනීම තුළින් ඒ ආහාරමය ශේෂ්ත්‍රයේ ඉදිරිපින්මක් ළඟා කරගන්න අපිට පුළුවන්. ඒ වගේම අද අපි කනගාටුවෙන් වුණත් පිළිගන්න ඕනේ රටක් කාරණයක් තමයි ජලය පිළිබඳ අර්බුදය. මාස කීපයකට කලින් අපට ගං වතුර තිබුණා, මාස කීපයකට කලින් අපට නියඟය තිබුණා. මේයි මාස 4ක් පායනකොට රට නියඟයට ගොදුරු වෙන්නේ ඇයි? අපට අනාගතයේ අත්‍යවශ්‍යම සිටිය යුතු කාරණයක් තමයි ජලය සංරක්ෂණය කරගන්න, ජලය පිළිබඳ කාරණා සැලකිලිමත් වෙච්ච ආහාර භෝග සහ අනිකුත් කාරණා වලට යන්න. මේකට අපිට විශාල පර්යේෂණ ශේෂ්ත්‍රයක් අවශ්‍යයි. නල ජලය එලීම පමණක් විසඳුම නෙවෙයි. නල ජලය ලබා දීම පමණක් විසඳුම නෙවෙයි, ඒක తాවකාලික විසඳුමක්. අනාගතය කරා යන්න නම් ජල හිඟයට ඔරොත්තු දෙන බව භෝග ඇති කර ගැනීම, ජල හිඟය පාලනය කරන සුළු වෙනත් උපාය මාර්ග පස සහ වායුව රැක ගැනීමේ ක්‍රියාමාර්ග ඇති කිරීම සහ නව තාක්ෂණය ඇති කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. මොකද අද වෙනකොට රසායනික පොහොර ආදිය භාවිතය නිසා ඇති කරලා තියෙන සමාජ පාරිසරික බලපෑම ඉතා විශාලයි. රටේ ඉතා විශාල ප්‍රදේශයක ගොවි ජනතාව අතිවිශාල ප්‍රමාණයක්, විශේෂයෙන් උතුරු මැදත්, උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශات වකුගඩු රෝගයට ගොදුරු වෙලා තියෙන්නේ මේ ආකාරයට අපේ ජලපද්ධතිය අපි වෙනස් කරගත්ත නිසා. ඒ නිසා අපි අලුතෙන් හිතන්න ඕනේ අපේ ආයෝජන පාරවල් හදන්න, ලයිට් දෙන්න, වතුර දෙන්න විතරක් නෙවෙයි, අපි ඉතා පැහැදිලිව මේ ජල හිඟයට මුහුණ දීම සඳහා, ඒ වගේම ඒකට ඔරොත්තු දෙන බව භෝග ගොඩනගා ගැනීම සඳහා, ඒ තුලින් ලෙඩ දුක් ඇති කරගන්න අපේ ජනතාව ගලවා ගැනීම සඳහා විශේෂ පර්යේෂණ මෙහෙයුමක් ඒ ශේෂ්ත්‍රයට අවශ්‍යයි. ඊළඟට බලශක්තිය. දැන් ඉතාමත් පැහැදිලි අනතුරු ඇඟවීම් කළා තියෙනවා 2018 දී විශාල බලශක්ති අර්බුදයකට ලංකාවට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒකට ප්‍රධානම හේතුව ආයේ ආයේ අපි පරණ පාරේ ගමන් කිරීම. අපි 1998 අපට පළවෙනි ගල්ලංගුරු බලාගාරය හදන්න තිබුණා. අපි ඒක කළේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට විශාල බලශක්ති අර්බුදයක රට ගියා. පැය 6ක් 7ක් විදුලිය කපන්න වුණා. විදුලි බල මණ්ඩලයට බිලියන 100 ගානක පාඩුවක් විසඳන්න සිද්ධ වුණා. නැවතත් අපි එවැනි තත්වයකට ගමන් කරනවා විධිමත් ජනන සැලැස්මකට නොගියෝ. එක පැත්තකින්. අනිත් පැත්තෙන් අද ලෝකයේ ගමන් කරමින් තියෙන්නේ හරිත තාක්ෂණයන් කරයි. විශේෂයෙන්ම සූර්ය බලය, සුලන් බලය, ජීව ඉන්ධන වැනි ඒවා හැකි තාක් දුරට අපේ පද්ධතියට එකතු කර ගැනීමයි. ඒ වගේම අපි අමතක කරන අනිත් පැත්ත. ඉල්ලුමට සැපයුම නෙවෙයි, ඉල්ලුම පාලනය කරන උපාය මාර්ග වලට ගමන් කරන්න අපට හැකියාවත් ඉතා අවශ්‍යයි. මොකද මට අත්දැකීමක් තියෙනවා විදුලි බල ඇමතිවරයා හැටියට. මම 2010 විදුලි බල අමාත්‍යාංශයේ ගත්තාම අපේ ඉංජිනේරු මහතුරු කිව්වේ ඒ වෙලාවේ මෙගාවොට් 2000යි ඉහළම විදුලි ඉල්ලුම, මේක මෙගාවොට් 4000 වෙනවා 2015 දී කියලා. අදත් මෙගාවොට් 2000යි. ඇයි? අපි ඉල්ලුම කළමනාකරණය සඳහා වෙච්ච වැඩ පිළිවෙලක් දියත් කරපු නිසා. ඉල්ලුම කළමනාකරණය කිරීමට සුහුරු විදුලි පද්ධතියක් ගොඩනැගීම සඳහා විශේෂ ආයෝජනයක් අපට අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ මේ ශේෂ්ත්‍රවල පර්යේෂණ, මේ ශේෂ්ත්‍රවල ඉදිරිමඟ ඉතා අවශ්‍ය. එනිසා මම හිතනවා මේ තාක්ෂණ පර්යේෂණ ඒ ශේෂ්ත්‍රයට විශාල රාජ්‍යංශයට වගේම පෞද්ගලික අංශයට විශාල ආයෝජනයක් සිදුවිය යුතු අවස්ථාවකයි අප සිටින්නේ. ඉතින් ඒ අනුව මේ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන අපි පැරණි තාලයට පැරණි ආකාරයට ගමන් කළ යුතු නැහැ. 1867 දී ජේම්ස් ටේලර් ගම්පොළදී පළවෙනි තේපැලේ පළ කළා. ඔහු ඒ තේපැලේ පළ කරපු අවස්ථාවේදී ඔහු හිතුවේ නැහැ කිසියම් දවසක මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ තේ ආර්ථිකය හරහාය කියලා. නමුත් ඒක එහෙම වුණා. ඊට පස්සේ රබර්, ඒ වගේම පොල්, ඒ වගේම කුරුඳු ආදී අනිකුත් ශේෂ්ත්‍රවලින් වැවිලි වාණිජ වැවිලි ශේෂ්ත්‍රයෙන් අපි ඉදිරියට ගියා. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ අයවැය හදනවයි කියන එක මුදල් ඇමතිතුමාට ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද ධනෙ බෙදා හැරීම විතරයි තිබුණේ. අපිට තිබුණේ අයවැය පරතරයක් නෙවෙයි, අයවැය අතිරික්තයක්. මේ ශක්තියින් එක්ක රබර්, තේ, පොල් වල තිබිච්ච ශක්තියින් එක්ක මේ තත්ත්වය එක්තරා දුරකට සීමාකාරී වුණා තමයි 1978 දී ජයවර්ධන ජනාධිපතිතුමා මේ නිදහස් වෙළඳ කලාප සංකල්පය අනුමුණලා දුන්නා. එදා ඒ ලංකාවේ නිදහස් වෙළඳ කලාප බලන්න ආව ප්‍රධාන පිරිසක් තමයි චීනයේ දූත පිරිස. ඒ චීනයේ දූත පිරිස 1978 ආවා. උපාලි විජේවර්ධන මහත්තයා හම්බ වෙලා මේ ලංකාවේ නිදහස් වෙළඳ කලාප කොහොමද කරලා තියෙන්නේ කියලා බලන්න. අපේ නිදහස් වෙළඳ කලාපය අද එතනම තිබුණත් අද ලෝකේ ප්‍රධානම නිදහස් වෙළඳ කලාප ගොන්ෂු වල, ෂෙන්ෂෙන් වල ඇති උනේ අපේ නිදහස් වෙළඳ කලාපයේ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම නිසායි චීනයේ. පළමුවෙන්ම විදේශ ආයෝජනය සහ විදේශ තාක්ෂණය, දෙවනුව විදේශ ආයෝජනය වෙනුවට දේශීය ආයෝජනය සහ දේශීය තාක්ෂණය, තුන්වෙනුව දේශීය තාක්ෂණය සහ දේශීය ආයෝජනය කියන පියවර තුනම පණින්න චීනයට පුළුවන් වුණා. ඒ අනුව චීනය ලෝකේ නැවත වතාවක් මහා කම්හල බවට පත් වෙමින් ලෝකේ විශාලතම නිෂ්පාදනාගාරය බවට පරිවර්තනය වුණා. ඉතින් අපිට තිබිච්ච අවස්ථාව අපි නැති කරගත්තා. ඒ වගේම අපිට තිබෙන මේ විශිෂ්ට භූගෝලීය පිහිටීම අපි නිසි ආකාරයෙන් පාවිච්චි කළේ නැහැ. අපට නිදහස ලැබිච්ච අවස්ථා 1950 දී ලෝකයේ තිබිච්ච සාර්ථකම පළවෙනි වරායන් පහෙන් එකක් තමයි අපේ කොළඹ වරාය. එදා සිංගප්පූරුවක් හෝ ඩුබායි රටක් තිබුණ නැහැ. අපේ අවස්ථාව අද අපි අහිමි කරගෙන අපි 30 වෙනි තැනට වැටිලා තියෙනවා. ඒ නිසා මේ ශේෂ්ත්‍ර අදටත් අපට දියුණු කරගැනීමේ විශිෂ්ට මධ්‍යස්ථාන බවට අපි සකසා ගන්න. ඒ සඳහා අත්‍යවශ්‍යයි නාගරික වැඩපිළිවෙලක්, නාගරික පරිවර්තනයක් අවශ්‍යයි. මේ ජනතාවට ධනෙ උත්පාදනය කරන්නත්, පාරිසරික ප්‍රශ්න සඳහා ගන්නත්, ඒ වගේම මේ රට ගෝලීය කේන්ද්‍රයක් බවට පරිවර්තනය කරන්නත් විධිමත් නාගරික සැලැස්මක් එක්ක ගොඩනැගිච්ච නාගරික වටපිටාවකුත් අවශ්‍යයි. ඒ සඳහා බලගතු ආයෝජනයක් ඊළඟ කාලවලදී රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ අයවැය මගින් කිසියම් ආකාරයකට මධ්‍යකාලීන ආර්ථික ක්‍රියාදාමයක් සඳහා අවශ්‍ය කරන පදනම දාලා තියෙනවා. විවේචනය කරන්න පුළුවන් තරම් විශාල ප්‍රමාණයක් ඇති. සමස්තයක් හැටියට අපි අපේ බදු ප්‍රතිපත්තියේ කිසියම් නිශ්චිත විප්ලවකාරී වෙනසකට, ඒ වගේම ආයෝජන ප්‍රතිපත්තියේ කිසියම් නිශ්චිත විප්ලවකාරී වෙනසකට ගමන් කළ යුතු මොහොත අවස්ථාව රටට ඇති වෙලා තියෙනවා. ඒ සඳහා පියවර ගත යුතුයි. ඒ සඳහා මම හිතන්නේ පක්ෂපාත භේදයෙන් තොරව මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතුයි. මේ පාර්ලිමේන්තුව තමයි රාජ්‍ය මූල්‍යය හසුරුවන්නේ. ඒ නිසා සරල ප්‍රශ්න අහලා ජනතාවට බදු බර පැටෙව්වය, ජනතාවට බදු පිටපතු ගැහුවයි කියලා ජනප්‍රිය සටන් පාට කියලා මේ රට ගොඩ ගන්න බෑ. මේ රටේ වරාය අඩපණ කළේ ජනප්‍රිය සටන් පාට විසින්. ජනප්‍රිය සටන් පාඨකරුවන්ගේ ධනපති බංග වේවා කීකේ කම්කරු උසු ගැනීම තුලින් තමයි කොළඹ වරාය වැට්ටුවේ. ඒකෙන් තමයි ලී ක්වාන්නුට අවස්ථාවක් ලැබුණේ සිංගප්පූරුව බලගතු ස්ථානයක් බවට පත් කරන්න. එතුමාගේ ජීවිත කතාව එතුමා පැහැදිලිව කියලා තියෙනවා. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට ජය වේවා කියලා සිංගප්පූරුව ගොඩනගන්න කරපු උදව්වට. ඒ නිසා අපි අපේ අවස්ථාව මගහැරගත්තා. නැවත අපිට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ ප්‍රධාන පක්ෂ දෙකේ ගරු ජනාධිපතිතුමාගේ දරුවගමැතිතුමාගේ මූලිකත්වයෙන්ුත් ලැබිච්ච මේ දේශපාලන සංහිඳියාව පාවිච්චි කළා අපි ශක්තිමත් රටක් බවට මූල්‍යමය වශයෙන්, ආර්ථිකමය වශයෙන් පමණක් නෙවෙයි සමාජමය වශයෙන්ුත් ශක්තිමත් රටක් බවට පරිවර්තනය වීමට පියවර ගත යුතුයි කියන එක යෝජනා කරමින් මම නිහඬ වෙමි.
Thank you very much honorable Susil Premajayinda. You have 19 minutes.
19. Reduce gradually. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2017 අයවැය යෝජනාවල සාමාන්‍ය විවාදයට සහභාගි වෙන මේ අවස්ථාවේදී
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රථමයෙන්ම මේ අවස්ථාවේදී කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙවර අයවැයේ පරතරය බිලියන රුපියල් බිලියන 635ක් පමණ වෙනවා. සමස්ත අයවැය මුළු ඇස්තමේන්තුවත් එක්ක බිලියන 3473.3යි. දැන් මේ සාරාංශය විග්‍රහ කරගත්තොත් අපි මේ බිලියන 635ක පරතරයක් ඇති වෙලා තිබෙන්නේ අපේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14ක් වන රාජ්‍ය සේවකින්ගේ වැටුප් දීමනා ගෙවීම සඳහා වර්ෂයකට දල වශයෙන් බිලියන 650 අතර ප්‍රමාණයක් වේ. එවාගෙම දැනට විශ්‍රාම ගොස් තිබෙන විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවකින් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට තවත් බිලියන 300 350 අතර වේ. එහෙමනම් මේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා පමණක් බිලියන 1000කට ආසන්න මුදලක් වෙන් කරන්න වාර්ෂිකව සිද්ධ වෙනවා. ඊළඟට මේ තාක් ඉතිහාසය තුල අරගෙන තිබෙන ණය සහ මෑත කාලීනව ගත්ත ණයවල සහන කාල සීමාව අවසන් වෙනකොට ණය වාරිකය සහ පොලිය ගෙවීම සඳහා ඒ සියල්ල එකතු වෙනකොට 2017 වසරේදී බිලියන තව 1400ක් අවශ්‍යයි. මේ 1417 එකතු කරාම 2400යි. දැන් අපි ආදායම කීයද? ඊට අඩුයි. දැන් ඊටාම සරලව රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමත් මෙතෙක් අරගෙන තිබෙන ණය සහ කල්පිරණ ණය ගෙවීමට ආරම්භ කිරීමත් එක්ක 2017 වර්ෂය තුල මෙන්න මේ පින්තූරේ තමයි අපිට දැක්කන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් මේ ඕනෙම රටක රාජ්‍යයේ රටේ වුණත් ඉතිහාසෙ ඉඳලා ගත්තත් රටේ රාජ්‍ය අයවැය ලේකනේ සම්පාදනය කිරීමේදී එහි වියදම් පැත්ත ගණනය කරලා ගත්තාන් පස්සේ ඒ සඳහා වැටුප් ගෙවීම් සානිත්‍ය වැය පුනරාවර්තන වියදම් හැම අමාත්‍යංශයකම ඊට පස්සේ ප්‍රාග්ධන යෙදුම් මේ දෙකේ එකතු කරලා ගත්තාන් පස්සේ විශේෂ ව්‍යාපෘතිත් එකතු කරලා ගත්තාන් පස්සේ මේ සඳහා වන මුදල් සොයාගන්නේ කොහෙන්ද? අර මං කිව්ව ණය වාරිකත් ඔක්කොම ගෙවන්නත් එක්ක ඉතින් ඕනෙම රටක් මේ ආදායම සොයාගන්නේ බදු වලින් නැතුව වෙනම නැින්ද? මේක තමයි සම්ප්‍රදායිකව අයවැයක් සකස් කිරීමේදී ඕනෙම රටක රාජ්‍යයක අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය. දැන් එහෙමනම් දැන් මං දැක්කා කතිකෝ කීප දෙනෙක්ම බදු ගැන තමයි කතා කරේ. බදු අය කිරී. හැබැයි මෙතෙන්දී රජයක් විසින් කරන්නේ බදු දැරිය හැකි ප්‍රමාණයට බදු දරන්න පුළුවන් පිරිසට ගෙන් බදු අය කරගෙන අවම පීඩනයක් බදු අය කරගත නොහැකි සහ පහළ මට්ටමේ ආදායම් ලබන අයට ඒ සහනය ලබා දීලා මේ අයවැය කළමනාකරණය කර ගැනීම. එහෙම කරගන්න බැරි වෙන අවස්ථාවේදී කරන්න වෙන්නේ නැවත ණය ගැනීම. ඒකෝ දේශීය වශයෙන් ණය ගන්න ඕනේ, නැත්නම් විදේශීය වශයෙන් ණය ගන්න ඕනේ. දැන් මේක තමයි අපිට මතකයි මීට වසර දශකයේ එකහමාරකට දෙකකට කලින් ඉඳලා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනකොට ඉස්සෙල්ලාම බලන්නේ මුල්‍ය අරමුදලෙන් ලෝක බැංකුවෙන් නැත්නම් ආසියානු සංවර්ධන බැංකුවෙන් කොච්චරක් එනවද? එයින් කොච්චර ප්‍රමාණයක් ප්‍රාග්ධන යෙදුම් වලට යෙදෙනවද? ඔන්න ඒ ටික වෙන් කරගන්න. ඊට පස්සේ බලනවා දේශීය බැංකුවලින් ණය කොච්චර ගන්න පුළුවන්ද? දැන් බැඳුම් කර නිකුත් කිරීම, භාණ්ඩාගාර විල්පත් නිකුත් කිරීම, කෙටි කාලිනව ණය ලබා ගැනීමට කරන උපක්‍රමය. ඒ තමයි තිබෙන උපකරණ. ඒතොර ඒක තමයි මේ යොදාගන්නේ. එහෙමනම් දැන් දේශීය වශයෙන් ණය ගන්නකොට මොකද වෙන්නේ? දේශීය වශයෙන් ණය ගන්න වෙන්නේ භාණ්ඩාගාර විල්පත් නිකුත් කළා, බැඳුම් කර නිකුත් කළා. එහෙම නැත්නම් දේශීය වශයෙන් තිබෙන වාණිජ බැංකු වලින් සහ ඉතිරි කිරීමේ බැංකු වලින් ණය ලබාගෙන. දැන් මේක තමයි කවුරු කොහොම කතා කළත් පසුගිය දශක දෙකක විතර කාලයක ඉඳලා සෑම රජයක්ම ආයවැය ලේඛනයේ සකස් කිරීමේදී අනුගමනය කරපු ප්‍රතිපත්තිය. ඊටත් අමතරව වෙනවනම් උනේ මොකද්ද? රාජ්‍ය දේපල නැත්නම් රාජ්‍ය ව්‍යවසායන් කීපයක් විකුණනවා. ඔව් විකුණුවා. විකුණලා හිටන් ඒවෙන් සල්ලි ගත්තා. අරගෙන ඒ සල්ලිත් මේකට දැම්මා. හරියට මේක යම් දේපලක් හිමි කෙනෙක් ඒ දේපලෙන් අපි තුමු පර්චස් 40 ඉඩමක් තිබුණා ඔන්න පර්චස් 10ක් විකුණුවා. විකුණලා ඔන්න අඩුපාඩුව තමන්ගේ පුද්ගලික අයවැය හදාගන්න. තව ටිකක් වැඩි වෙනවා. තව කෑල්ලක් විකුණනවා. අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා විකුණන්න දෙයක් නැති වෙනවා. මෙන්න මේක තමයි අද අපිට මුහුණ පාන වෙලා තියෙන බරපතලම කාරණය. කවුරු කොහොම කිව්වත් කවුරු බලයේ හිටියත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ. දැන් මම සරල උදාහරණයක් ගමු. අපේ චම්පිකරණ කැමැතිතුමත් කෝපු යටිතල පහසුකම් සංවර්ධනය කළා. මාර්ග 168ක් සඳහා බිලියන 150ක් වාණිජ බැංකු පහකින් සහ ඉදිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත්තා. ඒත් මේකේ සහන කාල සීමාව අවුරුදු 2.5යි. දැන් 2.5 අවසානයි. දැන් මේ අවුරුද්දේ ඉඳලා බිලියන 150 මේ වාණිජ බැංකු පහට සහ ඉදිරි කිරීමේ බැංකුවට දෙන්න ඕනේ. ඉතින් අපි උදාහරණයක් හැටියට ගමු. මේ බන්දුල ගුණවද නැහැ මැතුමයි මැතුමයි දිනේෂ් ගුණන්න මැතුමයි හොඳට දන්නවා දෙල්කඳ කටුවැල. දෙල්කඳ කටුවැලේ කට්ටිය හන්දි ඉඳලා එහා වේරස් ගඟට යනකම් ව්‍යාපෘතිය කීයද මුළු වටිනාකම? බිලියන 12ක්. මිලියන 12000ක්. මුලින් මේක ආසියානු සංවර්ධන බැංකුවෙන් ගන්න හැදුවා ලැබුණේ නැහැ. දැන් මොකද කළේ? ඉතිරි කිරීමේ බැංකුවෙන් ගත්තා මිලියන 12000ක්. 12000ක් ගත්තා. ඒ වෙලේ ලේකණේ සඳහනක් වෙලා තිබුණේ නැහැ. දැන් ඒ 12000 අරගෙන මේක කරගෙන යනවා. දැන් මිනිසුන්ට වන්දි ලැබෙන්නේ නැහැ. හැබැයි ගෙවල් කඩලා දාලා ඉතින් මිනිස්සු පාරට දාලා ඇලහ දාගෙන යනවා. දැන් මට කියන්න මේකේ තියෙන ERR එක මොකද්ද? Economic rate of return. මට කියන්න. හැබැයි මේ බිලියන 150 අපිට යොදවන්න පුළුවන් වුණා. මාර්ග හැදෙන්න ඕනේ, ඒ ඔක්කොම කරෙන්න ඕනේ. නමුත් ඒවා දරන්න පුළුවන් ප්‍රමාණයට සිදු වෙමින් මේ බිලියන 150න් 100ක් සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට දුන්නා. ව්‍යවසායකයෝ ලක්ෂයකට දෙන්න පුළුවන් මිලියන ගානේ දුන්නා. එක රැකියාව ගානේ හැදුවා නම් ඒ ව්‍යවසායකෙක් රැකියා ලක්ෂයක් නිෂ්පාදනය වෙනවා. ඊළඟ මාසෙ ඉඳලා බැංකුවට පොලියයි ප්‍රාග්ධනයයි කොටස් දෙකම එනවා. දැන් එහෙම උනේ නැහැ. එහෙම නොවෙන්නේ හේතුව මොකද්ද? මේ ව්‍යාපෘතීන් පිළිබඳව අගෙයිමක් කළා, අගෙයිම් වார்த்தාවක් අරගෙන එහි ඵලදායිතාවය පිළිබඳ ගණනය කිරීමක් කරන්නේ නැතුව ඒ ව්‍යාපෘති ආරම්භ කරන්න සිදුවීම. බොහෝ වෙලාවට අද තිබෙන්නේ ඒක. දැන් මෙතුම සඳහන් කළා ට්‍රිලියන 3ක් කියලා හිටන් මාර්ග සඳහා වියදම් කරපු මුදල. දැන් මේකේ මාර්ග සඳහා විතරක් නෙවෙයි, දේපළ අත්පත් කර ගැනීම සඳහා ගෙවපු මුදලකුත් තියෙනවා. ඒක නිසා මම යෝජනා කරනවා විශේෂයෙන්ම ගරු මුදල් ඇමතුමාට ජාතික සැලසුම් කමිටුවක් ඉහළම මට්ටමින් හදලා මින් ඉදිරියට යම් කිසි මුදලකට එහෙන් තිබෙන්නා වූ ව්‍යාපෘති සඳහා මිලියන 500කට එහා නැත්නම් 1000කට එහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කිරීමට මත්තේ තාක්ෂණ කමිටුවක් සහ ඉහළම මට්ටමේ සැලසුම් කමිටුවකින් මේ අගැයීමකට ලක් කළා. මේ ආර්ථික ඵලදායිතාවය පිළිබඳව ගණනය කිරීමක් කළා. ඵලදායි නම් පමණක් ඒ සඳහා මුදල් යොදවන්න, එහෙම නැත්නම් ඒ වෙනුවට විකල්ප වැඩපිළිවෙලකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම සැලසුම් කමිටුවක් මගින් මේ සෑම මහ පරිමාණයේ ව්‍යාපෘතියක්ම මාසිකව අගැයීමකට ලක් කළා, පරීක්ෂණයකට ලක් කළා. ඒ පිළිබඳව තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ අනිවාර්යයෙන්. අවශ්‍ය නම් එවැනි වාර්තාවක් කාර්තුවකට වතාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. අවසාන වශයෙන් පාර්ලිමේන්තුව තමයි අයවැය විවාදයේදී විවාද කළා මුදල් වෙන් කරන්නේ. එහෙම නැත්නම් කෝප් කමිටුවට යන්නේ. එහෙම නැත්නම් පබ්ලික් එකවුන්ට්ස් කමිටියකට යන්නේ. ඒ යනකොට අස්සය පැනලා ගිහිල්ලා ඉවරයි. ඒක නිසා මෙන්න මේ වැඩපිළිවෙලකට යන්නයි කියන කාරණය මම යෝජනා කරනවා. ඒ වගේම මෙහිදී අපි සඳහන් කරන්න ඕනේ දැන් මේ වර්තමානයේ මේ තියෙන අර්බුදය මොකද්ද? ඔය මං කිව්ව ආකාරයෙන් ගොඩනැගිලා ආපු අර්බුදේ. සමහර ණය කල්පිරෙනවා. දැන් කල්පිරෙන එකේ ණයයි පොලියයි දෙකම දැන් ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ දෙකම. දැන් මං කිව්ව එක උදාහරණයක්. ඔව්. 1500 billions අවුරුද්දට හොයන්න ඕනේ වාරික සහ පොලිය ගෙවන්න. මේක ගෙවුවේ නැත්නම් මොකද වෙන්නේ? මේක ගෙවුවේ නැත්නම් මේක අසමත් රාජ්‍යයක් බවට පත් වෙනවා. පළවෙනි මතාවට. මෙතෙක් කල් එහෙම වෙලා නැහැ. ඒක නිසා මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. එහෙනම් අභියෝගයට මුහුණ දෙනවා නම් අවම ප්‍රමාණයකින් ජනතාවට වෙන පීඩණය අවම කරගනිමින් මේ ආර්ථිකය කළමනාකරණය කරන සිදුනවා. ජාත්‍යන්තර තලයේ මතුවලා තිබෙන ප්‍රශ්නත් අද අපිට බලපානවා. අද අපේ තේ ටික යන්නේ නැහැ මැද පෙරදිගට යුද්ධේ. අද අපේ රබර් වල මිල පහළ වැටලා තියෙනවා. සම්ප්‍රදායක අපනයන්ගේ ආදායම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මැද පෙරදිග ගිහිල්ලා උපයන ධනය මෙහෙට එවපු රෙමිටන්සස් ප්‍රේෂණයන් අද සීමා වෙලා තිනෝ බිලියන 7. ඒක එහෙම ඉහළට ඉහළට ගිහිල්ලා හත පැනගෙන ගිහිල්ලා දැන් ගිය අවුරුද්දේ ඉඳලා මේ 7 ඉන්නෝ. එයින් සිරියාව යුද්ධේ, එයින් ඉරාක යුද්ධේ, එයින් අස්ථාවරතාවේ, එයින් තෙල් මිල පහළ වැටීම මේ සියලු දේ එතන තියෙනවා. දැන් ඊළඟට යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම. ඒක යුරෝපා සංගමයට බලපානවා. ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් වෙච්ච ගමන් ඩොලර යගේ වැටෙනවා. ආයි පොඩ්ඩක් නැගිටින්නේ නැති. දැන් ඊළඟට යුරෝපයට බලපාන්නේ කොහොමද මේ ප්‍රශ්නේ? ඇමරිකාව කොයි විදිහටද යුරෝපයත් එක්ක ගනුදෙනු කරන්න කියන ප්‍රශ්නයත් එක්ක බලපානවා. එතකොට අපිට කොයිතරම් ආකාරයකට GSP ප්ලස් ලැබුණා අපේ ඇඟලුම් ජාත්‍යන්තර මට්ටමේ තරඟ කරම්ලම් මට්ටමට යන්න වෙනවා. අද බංග්ලාදේශයේ, වියට්නාමයේ, මියන්මාරයේ වැනි රටවල් අඩු ශ්‍රමයක් තුළ අඩු විදුලි ඒකක පිරිවැයක් තුළ අඩු මිලකට ලෝක වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළ තරඟකාරීತನට ගිහිල්ලා තියෙනවා. එතකොට අපේ ඇඟලුම් කර්මාන්තේ මොකද වෙන්නේ? දෙවැනිට ආදායම ලැබෙන්නේ. ඉතින් මේවා යම් කිසි පුරෝගතනයක් කරන්න ඕනේ. සෑම අමාත්‍යංශක මහරණ සංවර්ධන අමාත්‍යංශ හැම එකකම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් යුනිට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මට කියන්න බලන්න කීයක තියෙනවද කියලා? R&D කීයක් අමාත්‍යංශවල තියෙනවද? නැහැ. මේවෙන් පටන් ගන්න ඕනේ. අද මම දැක්ක ඊයේ විවාදයක් බලන් ඉන්නකොට ප්‍රශ්නයක් අහනවා අපේ විවාදකරුවන්ගෙන්. ඒකට සවන් දෙන කෙනෙක් මේ පාසල් දරුවන්ට උසස් පෙළ මේ ටැබ් 175,000 ගුරුවරුන්ට 28,000 දෙනවට වඩා හොඳ නැද්ද? සපත්තු නැති අයට සපත්තු දෙනවයි කියලා. ගරු සභාපතිතුමනි, කනගාටු වෙනවා. සාක්ෂරතාවයේ 98%ක් තියෙනවයි කියලා කියන අපේ රටේ මෙවැනි ප්‍රශ්නයක් අහපු එක ගැන. මෙන්න මේක තමයි හිතන ආකාරය. මේක වෙනස් කරන්න ඕනේ. ටැබ් එකකින් කරන වැඩේ, කකුලේ දාන සපත්තුකින් කරන වැඩේ දෙකම එකක් නෙවෙයි. සපත්තුෙන් කරන වැඩේ ගොඩක් කල් ඉවර වෙලා අද පයින්ුත් එන. දැන් අපේ සමහර මන්ත්‍රීවරු ඉන්නේ සපත්තු නැතුව, සරප්පුවක් වත් නැතුව පාර්ලිමේන්තුවට. ඒ වෙන මන්ත්‍රීවරු ඉන්න කල්නුත් හිටියා. හැබැයි ටැබ් එකේ තියෙන ප්‍රයෝජනේ, ඒ උසස් පෙළ ඉඳලා පටන් ගත්තන් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් එහාට තනිකර යන්නේ පරිගණක දැනුමත් එක්ක, සාක්ෂරතාවයත් එක්ක. අද ලෝකයේ වෙනත් රටවල විශ්වවිද්‍යාලවල ටියුට්ස් ලියලා ඒවා ට්‍රාන්ස්ෆර් කරන්නේ මේ පරිගණකෙන් ඊමේල් එකෙන්. ඔව්, යන්නේ පන්ති යන්න අවශ්‍යත් නැහැ. ඔව්, ඉතින් අද එතනට යන්න ඕනේ. මේකේ මේ තින පරතරය පියව ගන්න ඕනේ. ඒක නිසා තාක්ෂණ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ වැදගත් වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා මුදල් ලැබෙනතුමාට. මේ ක්ෂේත්‍රයට ඒවා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් සපයලා දීම ගැන නැනෝ තාක්ෂණයේ අපි ඉදිරියට ගෙනihලා තිනවා. අද ආචාර උපාධි ධර්ම 20ක් එතන පර්යේෂණවලදීලා ඉන්නවා. නව උත්පාදන සඳහා අවශ්‍ය වන පර්යේෂණ කෙරෙමින් පවතිනවා. ඊළඟට ජීව තාක්ෂණය සඳහා අවශ්‍ය ඉඩම ලබා දීලා තිනවා. ඒක සඳහා අවශ්‍ය මූල් ප්‍රාග් ධනය යොදවීම කරලා තිනවා. ලබන අවුරුදු ඉඳලා ජීව තාක්ෂණය ඒක ක්ෂේත්‍ර තුනකට යනවා. එකක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට යනවා, අනික ඖෂධ නිෂ්පාදනයට යනවා, අනික පිළිකාවැනි රෝග සඳහා නව බෙහෙත් වැක්සීන් නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී වෙනවා. ඒ සඳහා ගිහිල්ලා තිනවා. ඊළඟට රොබොටික්, ඒකට ගියන් පස්සේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන ක්ෂේත්‍රය දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආදි වශයෙන් මේ ආයවැයෙන් ඒ සඳහා යෝජනා කරලා තිනවා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. ඒක අපිත් යෝජනාව හැට මූලික බීජේ වැපුරුවා. ඒ තමයි පාසල් දරුවන් 145ක් සඳහා පළවෙනි ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අවුරුදු 19 දක්වා රක්ෂණයක්, සෞඛ්‍ය රක්ෂණයක් ලක්ෂ 2 ලබා දීම. මේකේ වෙන බලපෑම මෙහෙමයි වෙන්නේ. දැන් දරුවෝ 145ක් කියන්නේ පවුල් හැටියට ගත්තොත් අඩුම ගන්න පවුල් 135ක්. මුළු රටේම ඉන්නේ පවුල් 150යි. පවුල් 135කට මේක බලපානවා. මොකද ළමෙක් ඉන්නවනම් අවුරුදු 5 6 7 8 ඔය වගේ අඩුම ගන්න මාසයකට 2කට සැරයක් අසනීපයක් හැදෙනවාමයි. ඕකට බෙහෙත් ගන්න ගියන් පස්සේ රුපියල් 2000 3000ක් යනවාමයි. රුපියල් 10000 දක්වා බාහිර ප්‍රතිකාර සඳහා වෙන් කරලා තිනකොට ඒ මාසික වැටුපෙන් ඒකට වෙන් කරන මුදල ගෙදර ඉතුරු වෙනවා. ළමයි 3 දෙනෙක් හිටියා නම් ඒ වගේ 3 ගුණය. 3 3 ගුණය. මං හිතනවා ඉතමත් වැදගත්ම යෝජනාවක් ආවා එතන. ඒ වගේම විශ්‍රාමිකයින්ට විශ්‍රාම ගැනීමෙන් පසුවත් අග්‍රහාර රක්ෂණය දීර්ඝ කරලා තිනවා ජීවිත කාලය පුරාවටම. මේකත් ඉතාම වැදගත් වෙනවා. මොකද අද ඖෂධ සඳහා තමයි වයස්ගත වෙන අයට එවාගේම දරුවන්ට වැඩිම වශයෙන් මුදල් වැය කරන්න සිදු වෙන්නේ අනිත් ඒවට අමතරව. ඔව් කන්නත් දෙයක් ගන්න සල්ලි. ඉතින් ඒක නිසා මම හිතන්නේ මෙවැනි දේවල් වලින් තමයි අද වැටුප් වැඩි කරනවට වඩා දීමනා වැඩි කරනවට ඒක උද්දමනට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කළමනාකරණය කරගෙන යමින් මෙවැනි යෝජනාව ඉදිරිපත් වීම. ඒ වගේම සුළු හා මධ්‍යම පරිපාලන ව්‍යවසායකින් සඳහා ණය සපයා ගැනීමේදී ඒ සඳහා යම් රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීම සහ යම් පිරිවටුමක් දක්වාවන මුදල් ආයෝජනය කිරීමේදී ඒ සඳහා වෙන පොලිස් අහන ලබා දීම ඒක ඉතා වැදගත් වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 15,000ක් සඳහා ඉසෙඩ් අගේ 90 ඇතුල් වෙන්න බැරි ඇතුල් වෙන්න පුළුවන් දැන් 27,000යි තව 15,000ක් කියන්නේ
27,542,000 42,000ක්
වෙනවා. එතකොට ඒ ඇයට 108,000ක් දැන් සාමාන්‍ය රජයේ විශ්වවිද්‍යාලයක නම් කලා උපාධියක් හෝ කළමනාකරණ පාඨමාලාවක් සඳහා 103,400ක වීදමක් යන්නේ. වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යෙක් සඳහා 116,018ක් පමණ වැයවෙන්නේ. ද 108,000ක මුදලක් ලබා ණය මුදලක් හැට ලබා ගන්නවා කියන උන්නම් 8ම ගන්න පුළුවන් නැත්නම් 4ක් ගන්න පුළුවන් පාඨමාලාවේ හැටියට. ඒ වගේම අද මේක දෙන්නේ නිකන් නෙවෙයි UGC එකෙන් අනුමත කරපු උපාධි පිරිනමන්න පුළුවන් මට්ටමේ තිබෙන විශ්වවිද්‍යාලලින් පමණයි. ඉතින් ඒ තුලින් මම හිතන්නේ තව අවස්ථාවක් පුළුල් කරලා දීලා තිනවා Tamanට ඕන කරන පාඨමාලාවක් හදාarලා උසස් අධ්‍යාපනයට අවතීර්ණ වෙන සංඛ්‍යාව එකපාර 15,000කින් වැඩි කිරීමේ වැඩපිළිවෙලකට මෙතන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊළඟට ගරු අධ්‍යාපන ඇමතුමක් දන්නවා හිටපු විද්‍යාව ගණිතයේ තාක්ෂණයේ අපිට විශාල හිඟයක් තියෙන උපාධාරින්ගේ. උපාධි පීඨවලින් විශ්වවිද්‍යාලවලින් පිට වෙන අයගෙන් 17%යි කැමති ගුරු වෘත්තියට එන්න. 17%යි. එතන මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට විද්‍යාව තාක්ෂණයේ සංවර්ධනය කරනවා නම් නව උත්පාදන වලට යන්න සිදු වෙනවා නම් මේ ග්‍රාමීය ප්‍රදේශවල දක්ෂ දරුවන්ට අවශ්‍ය කරන අධ්‍යාපනය මේ ක්ෂේත්‍රය තුල ලබා දෙන්න. අපි විද්‍යාගාර 1000ක් හැදුවා. තාක්ෂණ පීඨ 200ක් හැදුවා. හැබැයි දැන් මේකට අවශ්‍ය වන්නා වූ මානව සම්පත ලබා දෙනවා විතරක් නෙවෙයි දැනුම යාවත්කාලීන කරමින් ඉදිරියට යන්න ඕනේ. එමන ඒ කටයුතු කිරීම සඳහා විද්‍යා ගණිත තාක්ෂණ උපාධිධාරි ගුරුවරු බිහි කරන්න ඕනේ. ඒ සඳහා යම් දිරිගැන්වීමක් කළා 5000ක් ගුරුවරු ලෙස බිහි කර ගැනීම සඳහා එයට බැංකුමගේ ණය මුදලක් ලබා දෙනවා පොලි රහිතව. ඒ පොලිය ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයේ අයවැය ලේඛනයෙන් සකස් කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් ඉතාම සංවර්ධනාත්මක යෝජනාවක් හට මම දකිනවා. ඉතින් ඒක නිසා මේ අයවැය සකස් කිරීමේදී අරමුණු ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අයවැය පරතරය දලදේශී නිෂ්පාදිතයෙන් 4.7%කට අඩුවෙන් පවත්වා ගැනීම 4.6%ක පවත්වා ගන්න යෝජනා කරලා තියෙනවා. දේශීය විදේශීය ණය කළමනාකරණය ජනතාවට පීඩනය අඩු කිරීම සුබ සාධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීම ඒ වගේම ප්‍රතිපාදන ලබා යුතු ක්ෂේත්‍ර පැහැදිලිව හඳුනාගෙන ලබා දීම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් දිරිගැන්වීම ආයෝජන දිරිගැන්වීම විදේශ විනිමය වර්ධනය ප්‍රාග්ධන යෙදවුම් සඳහා ප්‍රතිපාදන වෙන් කරලා දීම ආර්ථික කළමනාකරණය සහ ජීවන වියදම් කළමනාකරණය සහ රැකියා නියුක්තිය කියන ප්‍රධාන අරමුණු ඔස්සේ තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තින්නේ. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි අයවැය මේ යෝජනා ඉදිරිපත් වෙලා තින්නේ. ඉතින් මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී දැඩි මුල්ලේ විනයක් පවත්වාගෙන යන්න සිදු වෙනවා. මම කිව්ව දේශීය හා විදේශීය අනපේක්ෂිත ආර්ථික යම් යම් උපනති නැතිවීම ඒ තුල අපිට යම් පුරෝකථනයක් මුලින්ම ඇති කරගන්නට අපට සිදු වෙනවා. ඒ වගේම පාසල් වලට තවදුරටත් පරිගණක ලබා දීම සඳහා 50 බැගින් මුදල් වෙන් කළා තියෙනවා කුලී පදනමක්. දැන් කෙනෙක් කියයි පරිගණක 50 ගානේ පාසල් 10,000ක් ගත්තොත් 50ව 10,000. ඒතර කොහොමද එකපාර මිලියන 5,000කින් මේක දෙන්නේ කියලා නෑ. ඒක ඉතා පැහැදිලිව තියෙනවා කුලී පදනම මත කියලා. ඒක 6 පර්චේසින්ග් ක්‍රමයට මිලියන 5,000 ප්‍රමාණවත් වෙන්න පුළුවන් මේ පරිගණක ප්‍රමාණය ලබා දෙන්න පාසල් වලට. ඒකෙන් කරන්නේ අපි තාක්ෂණයේ සහ දියුණු ලෝකයේ යන්න වෙනවා. ඒක අයවැය ලේඛනයේ සඳහන් වුණා. ඉතින් ඒක නිසා නැත්තම් කෙනෙකුට අරක තර්ක කරන්න පුළුවන් වෙනවා කොහොමද මිලියන 5,000 මෙච්චර දෙන්නේ කියලා. ඉතින් ඒක නිසා කොහොම වුණත් අපිට අවශ්‍ය වෙන්නේ මේකයි. අපිට අසල්වැසි ඉන්දියාවක දැන් කෙනෙක් අර වගේ ප්‍රශ්නයක් අහන්න
පුළුවන්. සපත්තු
වරන් දෙන්න පුළුවන් ළමයින්ට අනිත් ඒවා දෙන්න පුළුවන් නෑ. සපත්තු වරන් දෙනකම් කියලා හිතන් අපිට පරිගණක ලබාදෙනක නවත්තන් ඉන්න බෑ. ඉන්දියාවේ කෝටි 110ක් ජනගහනය ඉන්න රටේ සාක්ෂරතාවයේ 62%. හැබැයි ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශයකත් නාගරික ප්‍රදේශයකත් ගත්තොත් විශාල පරතරයක්. හැබැයි ඒ නාගරික ප්‍රදේශ උගත් පිරිස අපේ ඉන්න පරිගණක යෙදුම් කරන අයට වඩා තව ඉස්සරහින් ඉන්නවා. ඇයි ඒකට හේතුව? ඒ සඳහා ඒ
අවශ්‍ය
දැන් ඔව් සමා වෙන්න. දැන් මෙතනත් කළා තියෙන අන්න ඒක. ඒ නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා නවෝත්පාදන දිරිගැන්වීම සඳහා විද්‍යාව තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය කරමින් රටක් හැටියට මුළු සමස්ත ආර්ථිකය ගැන සලකලා බලලා ඒ සංවර්ධනය අනාගතය ඇති කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් අපේ යෝජනා පිළිබඳව දක්වා තිබෙන සැලකිල්ල පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම කතාව අවසන් කරනවා.
Thank you very much.